Juni, kavru çağırdı gari yaktı. Samanta cakvalisu atra gacchantu devata saddhammang munirajassa sunantu saggamokkhadang dhammasavanakalu ayang badanta dhammasavanakalu අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා නමුදස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුදස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි බුදුපියාණන් වහන්සේ දේශනා කරව අදාළ භාවනාවට අදාළ එමනම් මේ නිවන් මඟ පූර්ණ කරගන්නට අදාළ මහා සතරාතිපට්ඨාන සූත්‍රය අපි ඊයේ පෙරේදා පළමුණා දවස් තුනේම අවසරුවේ පූර්ණ වශයෙන් පබ්බ 21ම වචනෙන් වචනේ අර්ථ ධර්ම නිරුක්ත හැටියටත් ඒ වගේම කාය කායානුපස්සනාව පූර්ණ වෙන හැටියටත් ඒ අනුව ධම් වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන්න ආකාරයත් විග්‍රහ කළා. අද බලාපොරොත්තු වෙනවා බුදුහාමුදුරුවම දේශනා කර වදාළ මේ භාවනාවටම අදාළ තවත් පාර විග්‍රහ කරන තවත් වැදගත්ම සූත්‍රයක්. මේ සූත්‍රයේ නම කායගත සති සූත්‍රය. දැන් මේ කායගත සති සූත්‍රය බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ මුල්ම යුගයේ දේශනා කර වදාළ සූත්‍රයක්. බුදුහාමුදුරුව මුල් අවුරුදු 25ක් 24ක් විතර හිටියේ රජගහ නුවර රජගල ඔය අම්පාරේ තියෙන වේළුවනාරාම අද රජගල කියන තැන. ඊට පස්සේ අවුරුදු 24කට විතර පස්සේ අර අනේපිඩු සිටුතුමා මේ ජේතවනාරාමය හදලා දුන්නා රිටිගල එතෙන්ට වැඩම කළා. ඒ පසුකාලීන අවුරුදු 22-23ක් විතර හිටියේ රිටිගල ජේතවනාරාම අර අනේපිඩුතුමා හදලා දුන්න ජේතවනාරාම. මේ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයක් තිබුණා. මේ ධම්සභා මණ්ඩපයේ හැමදාම හවසට මේ සිව්වනක් පිරිස මහණ මෙහෙණ උපාසක උපාසිකා සිවනක් පිරිස බික්කු මේ බික්කුන් රැස් වෙනවා උපට්ඨාන ශාලාවට. ඒ උපට්ඨාන ශාලාවට රැස් වුණාම බුදුහාමුදුරුවෝ අවස ඇවිල්ලා මේ උපට්ඨාන ශාලාවේ දේශනාවක් ධර්ම දේශනාවක් කර මෙතෙන්දී ඒ බුදුහාමුදුරුවෝ එන්නේ ඉස්සෙල්ලා සාකච්ඡා කළ දේවල් බුදුහාමුදුරුවෝ අහනවා. මේ වගේ එක දවසක් දැන් මේ අවුරුදු 26-27කට පස්සේ සමහර ඊටත් වැඩි වෙන්න පුළුවන්. මේක මේ කායගත සති සූත්‍රය කියලා සූත්‍රයක් බුදුහාමුදුරුව අර මුල් කාලේ දේශනා කරලා තියෙනවා. හැබැයි දැන් ඒක දේශනා කරන්නේ නැහැ. දැන් ඒ කායගත සත්‍ය සූත්‍රය මුගකලකින් දේශනා කරලා නැහැ. නමුත් එදා ධම්සභා මණ්ඩපයේ ඒ රැස් වූ භික්ෂූන් කතාවක් වුණා. මෙහෙම අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංච විදන් තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලාවුත්තා මහානිසංසාති. මෙම බුදුහාමුදුරුව ඉස්සර දේශනා කරලා තියෙනවා කායගතා සති කියල සූත්‍රයක්. මේක මහත්ඵල මහානිසංස ලැබෙන දෙයක් බව, එකක් බව, ක්‍රමයක් බව, පිළිවෙතක් බව සාකච්ඡා කළා ඕ සංඝයා ඒ එතෙන්ට රැස්සු. මොකද මේක උඟ කලකින් දේශනා කරලා තිබුණේ නැහැ. මේ අවුරුදු 27කට වෙන්න පුළුවන්, සමහරට අවුරුදු 30ක් වෙන්නත් පුළුවන්. නමුත් අර මුල් කාලේ කායගත සත්‍ය සූත්‍රය දේශනා කළා. ඊට පස්සේ ඔය ආනපාන සත්‍ය සමාධි සූත්‍රය, මහා සතරාර්ථපට්ඨාන සූත්‍රය, ඒ වගේම රාහුලෝවාද සූත්‍රය දේශනා කරාම මේ කායගත සත්‍ය සූත්‍රය දේශනා කළේ නැහැ. ඒක තමයි මේ සාකච්ඡා ධර්මශාලාවේදී සාකච්ඡා කළේ. මෙහෙම සූත්‍රයක් දේශනා කරලා තිනවා. මේක මහත්ඵලයි මහානිසංසයි. බුදුහාමුදුරුවෝ ධර්මසභා මණ්ඩපයට වැඩියාම මේ භික්ෂූන්ගෙන් මේ සිව්වනක් පිරිසකින් ඇහුවා, මොකක්ද මං එන්නේ ඉස්සෙල්ලා සාකච්ඡා කළේ කතා කළේ. එතකොට ඒ භික්ෂූන් කිව්වා, ඔබ වහන්සේ එන්නේ ඉස්සෙල්ලා කතා කළේ මේ අච්චරියං ආවුසෝ අබ්බූතං යාවංච විදන් තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගත සති භාවිතා මහප්පල, මේ මහත්ඵල මහානිසංස දෙන කායගත සති කියලා එකක් තියෙනවා, ඒක පිළිබඳව අපි කතා කළා. ඒ ගමන භාග්‍යවතුන් වහන්සේ නැවත තීරණය කළා මේ සමහර විට අවුරුදු ගානකට පස්සේ නැවත ජේතවනාරාමේදී මේ කායගත සති සූත්‍රය දේශනා කළා. ඒ අනුව තමයි මේ කායගත සති සූත්‍රය කියන මේ සූත්‍රය තියෙන්නේ. ඒ පස්සේ කාලෙක දේශනා කර සූත්‍රයයි. ඉතින් ඒක නිසා මේ කායගත සති සූත්‍රය නැවත බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට කතං භාවිතාච භික්කවේ කායගත සති, කතං බහුලී කතා මහප්පලා හෝති මාංස. කොහොම භාවිතා කළොත්ද, කොහොම බහුලව භාවිතා කළොත්ද මේ කායගත සතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා බුදුහාමුදුරුවම දැන් කායගත සති සූත්‍රය දේශනා කරනවා. ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතවා රුක්කුමුලගතවා සුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ ආස සති සතෝ පස්ස සති දීගං ආස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං අස්ස සන්තෝ පස්ස සන්තෝ මේ සබ්බගාය පටිසංවේදී පසම්බයං කාය සංකාරං පසම්බයං කාය සංකාරං අස්ස පස්ස විග්‍රහ කරන. මේක අර මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ තියෙන ආනපාන පබ්බයමයි, වෙන එකක් නෙමෙයි. ඒ වචන ටික, ඒ පේලි ටික, ඒ ආකාරයටමයි මේ කායගත සතියේ විග්‍රහ කළේ. මේකේ පබ්බ කියලා එකක් නැහැ. මේකේ අර කාය කායනුපස්සනාවට අදාළ, හැබැයි අර මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ තියෙන පබ්බ 14ක් තියෙනවා කාය කායනුපස්සනාවට. ඒ පබ්බ 14ම මේකෙත් විග්‍රහ කරලා තියෙනවා. හැබැයි ඒ මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ අත්තිකායෝති ආපනස අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති එවම්පි භික්කවි කියලා. මේක එහෙම එකක් නැහැ. මේකේ තියෙන්නේ මෙහෙම අර ඔක්කොම කියලා තස්ස මේ හේතු කොටගෙන මේක කරගෙන යන ආකාරයට. එවං අප්පමත්තස්ස, මේ මත්වීම අප්ප කියන්නේ අවසන් වෙනවා අල්ප වෙනවා ආටාපිනෝ පහිතත්තස්ස විහෙරතු යේ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති අර ගේහසිතං කියන උපේක්ඛාව සරසංකප්පාතේ පහියන් ඒක හිතෙන් ඉවත් වෙලා යනවා ඒ අනුව දැන් මෙතන තේසම් පහන මේ රාග දේශ මෝහ තුන තේසම් පහන අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති මේ බුද්ධ ඥාන පද හතරක් තියෙනවා සන්දේශේති සම්මාදපේති සම්මුත්තේජේති සම්පහන්සේති කියලා මේ බුද්ධ ඥාන පද හතර බෞද්ධරා සමන්නට උපකාර වෙන මෙතෙන්දි වෙන වචන හතරකින් සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති මේක තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ මේ කායගත සතිය ආනපාන හැටියට මේ ආනපාන බබ්බේමයි වෙන මොකක්වත් නැහැ මෙතනයි අතනයි අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ආනපාන භාවනාවයි මේ කායගත සති සූත්‍රයේ ආනපාන සති සමාධි භාවනාවයි දෙකක් නෙමෙයි එකමයි හැබැයි මෙතෙන්දි එතෙන්දි වෙන ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙතෙන්දි වෙනවා මෙතෙන්දි වෙන්නේ තේසම් පහන අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති ඒ අනුව එවම් භික්කවේ භික්ඛු කායගත සතින් භාවේති මේක අරිට වඩා වෙනස් අතන තියෙන්නේ අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන එක අර පච්චුප්පට්ඨිතා හෝති ඥානවත්තාය ප්‍රතිසත්තමත් මෙතෙන්දි ඒ කතාවක් නෙමෙයි තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් ඊළඟට පුණ්‍යපරම්භිකවේ ඊළඟට නැවතත් තවත් එකක් කියමි කියලා ඊළඟට මේ ඉරියාපත පබ්බය ගච්ඡන්නෝවා තිතෝවා තිතෝස්මින්ති පජානාති නිසින්නෝවා නිසින්නෝස්මින්ති පජානාති ගච්ඡාමි ඒ වගේම සයනෝවා සයනෝස්මින්ති පජානාති යතා යතාවා පනස කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති ඒ අනුව තස්ස එවන් අප්පමත්තස ආතාපිනෝ පහිතත්ස විහෙරතෝ ගේහසිතං සරසංකප්පා තේ පහියන්ති ඒ අනුව තේ සම්පහන අජ්ජතමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති මේ සිව් බුද්ධ ඥාන මේ සං දැකලා සං වර වෙලා සංසිඳවන සම්මා තත්වයටපත් වෙන මේ ඥාන හතර බෞද්ධරා ගමන ඥාන හතර පූර්ණ වෙනවා ක්‍රමානුකූල ඊළඟට තියෙන්නේ සම්පජඤ්ඤ පබ්බේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තිබුණ දෙයමයි ඊළඟට තියෙන පටික්කුල මනසිකාරය අර කේසාලෝමානකදන්ත තචෝ කියන මේ අර කේසමත්තකා පාද උද්දම් පාද තල කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මේ කොටස් 32 අර ගෝණිය ලිහලා බලන එක ඒක පටික්කුල මනසිකාරය ඝන සංඥාව දුරු කරන්න ඊට පස්සේ ධාතු මනසිකාරය තියෙනවා ඊට පස්සේ අවසාන වශයෙන් නව සීවතික පබ්බය අර මහා සතර සතිපට්ඨානේ පට්ඨාන සූත්‍රයේ තිබුණු ආකාරයෙන්ම ඒ ස්වරූපයේ මේ වචන මේ පදවැල්ම මේ යෝගීවරයන්ට මේ භික්ඛුන්ට බුදුහාමුදුරුව දේශනා කළා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායේ කායනුපස්සනාවයි කායගත සති සූත්‍රයේ වෙනසක් නැහැ පබ්බ 14ක් එතනක් තියෙනවා මෙතනක් තියෙනවා මේ ආනපාන සති සමාධියේ පිහිටන්න ආනපාන සති පබ්බයයි ඉරියාපත පබ්බයයි සම්පජඤ්ඤ පබ්බයයි තුන තියෙනවා ඒ වගේම මේ ඝන සංඥාව දුරු කරන්න දුව සංඥාව දුරු කරන්න අර අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන නිච්ච සුඛාත් ඉවත් කරන්න අර පටිකූල මනසිකාර්ය ධාතු මනසිකාර්ය නව ජීවතික මනසිකාර්ය මේ පියවර 14ම මේ කායගත සති සූත්‍රයෙන් ඒ ආකාරයටම වචනයක්වත් වෙනස් නොකර දේශනා කරනවා. හැබැයි ප්‍රතිඵලය එක නෙමෙයි. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ප්‍රතිඵලය අර පට්ටුපට්ටිතා හෝති ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. මේ එතන තියෙන්නේ උපාදානය කරගන්න සුදුසු උපාදානය කරගෙන මම කියලා මගේ කියලා මට කියලා අයිති කරගෙන මගේ වශයෙන් පවත්වන්න සුදුසු කිසිවක් අවබෝධ කිසිවක් නැති බව යථා පරිදි අවබෝධ කරගත්තාම එතන නිබ්බිදා කියන தത്വයට පත් වෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අත්ථීවත් කළාම නිබ්බිදා වෙනවා. නමුත් මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති. මේක වෙනස පොඩි වෙනසක් තියෙනවා. මේ වෙනසට හේතුවක් තියෙනවා. ඒක පස්සේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේ කායගත සතිය ආනපාන පබ්බය මේ ආනපාන හැටියට දිගටම කායගත සතිය වඩාගෙන යනකොට ඊළඟට ඒ යෝගාවචරයා තුළ යම් වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස මේ 155 වෙනි ඡේදයේ ඊගාව පිටේ 155 වෙනි ඡේදයේ තියෙනවා. ඒ යෝගාවචරයා දැන් පුනච පරම් භික්කවේ භික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිතාරං පීතිසුඛේ කාග්ගතා සහිත පඨමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. දැන් ඒ කායගත සති සමාධිය මේක දිගින් දිගටම වඩාගෙන යනකොට ආනපාන සති සමාධිය ඒ පුද්ගලයා අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදිවති සම්මාදීයති කියන තත්ත්වයට පත් වෙනකොට මේ භික්ඛු විවිච්ඡේව කාමේ. විවිච්ඡේව කියන්නේ කාමයෙන් වෙන් වූ සිත. පාපේ අකුසල ධම්මේ විවිච්ඡේ කිව්වේ අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන් වූ සිතක් ඇතිව සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයට පත් වෙනවා. උපසම්පජ්ජ විහෙරති. සෝ යන් පුද්ගලයා ඉමමේව කායන් විවේකජේන පීතිසුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිපරති. ඒ පළවෙනි ආර්ය ධානයට පත් වූ පුද්ගලයා ඒ ආර්ය ධානයෙන් තමන්ගේ කායික මානසික වශයෙන් දැන් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ අර හිතේ අර වේදනාව ඒ වගේ වෙන වෙන දේවල්. නමුත් මෙතන තියෙන්නේ ඒ ධානයෙන් පළවෙනි ආර්ය ධානයට පත් වෙනවා. ඒ ආර්ය ධානයෙන් ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මික වශයෙන් මුළු ශරීරය පුරාම යම් ආකාරයක වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිප්පරති නාස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේ. කායික වශයෙන් අතන තියෙන පස්සම් බයං කාය සංකාර චිත්තං පස්සම් බයං චිත්ත සංකාර. නමුත් මෙතන තියෙන්නේ සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුටං හෝති. ඒ අනුව දැන් මේ කායගත සතිය වඩාගෙන යන අර යෝගාවචරයා පළවෙනි ආර්ය ධානයටපත් වෙනවා. මෙතන මේ අනාර්ය ධානයක් නෙමෙයි කියලා තියෙන්නේ ආර්ය ධානයක්. දැන් අනාර්ය ධානයක නම් විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේ අකුසල ධම්මේහි නැහැ. අනාර්ය ධානයක නම් අනාර්ය ධානයකක් තියෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ධානයන් කිව්වොත් ඒක අනාර්ය ධානයක්. ඒ වගේම යම් කිසි තැනක තියෙනවා නම් විවිච්ඡේව කාමේ විවිච්ඡේව පාපේ අකුසල ධම්මේ සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ධානයන් කිව්වා නම් ඒක ආර්ය ධානයක්. එතකොට මේ ධාන වර්ග දෙකක් තියෙනවා. එකක් අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත කියන අංග පහ සහිත වූ ධානය අනාර්ය ධානයක්. නමුත් මේ ආර්ය ධානය විවිච්ඡේව කාමේ නෙක්ඛම්ම සිතක්, කාමෙන් නිදහස් වෙන්නට යන සිතක්. අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ඡ වූ සිතකින් ලබන සවිතක්ක සවිචාර. දැන් අර වචන තුනක් තියෙනවා, තක්ක චාර, විතක්ක විචාර, අවිතක්ක අවිචාර, සවිතක්ක සවිචාර. මේ ආර්ය ඥානෙදි ලබන්නේ සවිතක්ක සවිචාර, අනාර්ය ඥානෙකදී ලබන්නේ විතක්ක විචාර. ඒක නිසා මේක වෙනස තේරුම් ගන්න ඕන. මෙහෙම පළවෙනි ආර්ය ඥානයට පත් වෙනවා. ඒ ආර්ය ඥානය කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුටං හෝති. සෙය්‍යතාපි ත්‍රිපිටකයේ යම් කිසි තැනක සෙය්‍යතාපි කියනවා නම් ඊට පස්සේ තියෙන්නේ ඒ ප්‍රකාශ කළ තත්වය. ඒ පළවෙනි ධ්‍යානය උපමාවකින් පෙන්නනවා. යම් කිසි තැනක කොහේ හෝ ත්‍රිපිටකයේ සෙය්‍යතාපි කිව්වා නම් උපමාවක් ඉදිරිපත් කළා බුදුහාමුදුරුවෝ. ඒක උපමාවකින් ඒ තත්වය, ඒ වෙනස එදේ තේරුම් ගන්න පුළුවන් විදිහට උපමාවකින් විග්‍රහ කරනවා. සෙය්‍යතාපි භික්කවේ දක්කෝ නාපකෝ වා නාපක අන්තේ වාසිකාවා කංසතාලේ නම් නානිය ය උන්නානි. මේක මේ බොහොම ගැඹුරු අමුතු මාර්ගදී භාෂාවෙන් තියෙන්නේ. ආගිරිත්වා උදකේන පරිපෝෂකං පරිපෝෂකං සන්නේය සායම් නානිය පින්ඩි. දැන් ඒ කාලේ මේ සබන් ෂැම්පු වගේ දේවල් තිබුණේ නැහැ. මේ උදාහරණ තියෙන්නේ මේක. ඒ කාලේ ඔය නොයෙක් ගොඩ පොර, මේ වගේ නොයෙක් කොකුම්, මේ වගේ ඒ ගස්වල කොල්ල ගෙඩි මල් පොතු වගේ දේවල් හොඳට අඹරගෙන අර ෂැම්පු වගේ දෙයක් නානකොට ඇඟ හෝදගන්න හදාගන්න. මේ වගේ එකක් අර ගුලියක් ඔළුවට දැම්මහම ඒ ඊට පස්සේ මුළු ශරීරය පුරාම මේක විසිරලා යනවා, වීදී යනවා. මුළු ශරීරයම අර විවේකජේන පීතිසුකේන. ඒ වගේ තමයි මේ පළවෙනි ධ්‍යානයට ආර්ය ධ්‍යානයට පත් වුණාම අර පුද්ගලයා මෙන්න මේ වගේ මුළු ශරීරය පුරාම සැහැල්ලු බවක්, අර විවේකජේන පීතිසුකේන කියන තත්වයට පත් වෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒව මේවකෝ මේ ආකාරයට අර ෂැම්පු ගැල්ලුවා වගේ අර පුද්ගලයාගේ මුළු ශරීරය පුරාම මේ නානකොට මේ ෂැම්පු ගිහිල්ලා හොඳට අර සුද්ධ වුණා වගේ, පිරිසිදු වුණා වගේ. ඒව මේව කෝ භික්කවේ භික්කු ඉම මේව කායන් විවේකජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපූර්ණති නාස්ස කිංචි සම්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන. මේ තත්ත්වයට පත් වුණා. ඒ අර ආර්ය ඥානයකට පත් වුණාම ඇතිවන ගතිය දේ උපමාවකින් උදාහරණයකින් කියලා. ඊළඟට ඒ පළවෙනි ඥානයට පත් වූ ආර්ය ශ්‍රාවකයා දැන් තව දුරටත් මේ දිගින් දිගටම අර ආනපාන සති සමාධිය, අර කාය කායන පස්සනාවේ මේ කියපු පබ්බ 14ම පූර්ණ වෙනවා ආනපාන සති සමාධිය අස්සපස කරමින් ඉන්නකොට. එහෙම කරමින් ඉන්නකොට ඒ පුද්ගලයා පළවෙනි ධානයට පත් වූ පුද්ගලයා ඊළඟට දෙවෙනි ආර්ය ධානයට පත් වෙනවා. එතකොට අර විතක්ක විචාරය ඉතින් ඉවත් වෙනවා. පීති සුඛ ඒකාග්‍රතාව විතරයි තියෙන්නේ. ඒකටත් මෙතන මේ උදාහරණයක් දීලා තියෙනවා ඒ ආකාරයටම. ඊළඟට තුන්වෙනි ධානයට පත් වෙනවා පුනච පරම්භිකවේ භික්කු. අර පීති සුඛ අයින් වෙලා විචාර ඊට පස්සේ ඒකාග්‍රතාවයට පත් වෙනවා. එතකොට තියෙන්නේ ප්‍රීතිය විතරයි, විරාගය අයින් වෙනවා. ඒ අනුව තුන්වෙනි ආර්ය ධානයට පත් වෙනවා. ඒකෙත් උදාහරණයක් දීලා තියෙනවා මේ වගේ. ඊට පස්සේ හතරවෙනි ධානයට ආර්ය ධානයට පත් වෙනවා. ඒ හතරවෙනි ආර්ය ධානයට පත් වුනාම් පුනිච පරම්භික වේවික්කු සුකස්සච පහනා දුක්කස්සච පහනා චතුත්තං ධානං උපසම්පජ්ජ විහෙර. ආර්ය හතරවෙනි ආර්ය ධානයට අර යෝගාවචරය අර ආනපාන සති සමාධිය වඩමින් ඉන්න පුද්ගලයා හතරවෙනි ආර්ය ධානයට පත්තු වෙනවා. එක පත් වෙනවා ලැබෙනවා. සෝ එවන් පුද්ගලයා ඉමමේව කායම් පරිසුද්ධේන චේතසා පරියෝධාති. අතන් තියෙන චිත්ත සංකාර අර පසම්බයන් චිත්ත සංකාර පසම්බයන් කාය සංකාර. මෙතන තියෙන්නේ චේතසා පරියෝධාතේන තරිත්වා නිසින්නෝ හෝති. නිසින්නෝ කියන්නේ මේ මානය සහ මුලින්ම අර නිවීසති. දැන් අර කියන හැම තැනකම තියෙනවා මේ සන්තිට්ඨති සන්නිසීදති. මේකම තමා නිසින්නෝ හෝති. මානෙන් අර මනින්න මැනීමක් නෑ. චතුර්ථ ධානයට ආර්ය ධානයට පත් වූ පුද්ගලයා නාස්ස කිංචි සබ්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝධාතේන හප්පුටං හෝති. ඒ අනුව ඒකෙත් තියෙනවා සෙයත අපි භික්කවේ පුරුෂෝ ඕදාතේන වත්තේන සසීසං පාරුපිත්වා. මේ උදාහරණයක් දීලා තියෙනවා මේ හතරවෙනි ආර්ය ධානයට පත් වුණාම මේ පුද්ගලයාගේ අර අර ආයතන ඇටියට දැන් ඇසලා අර නහරවැල්ලට මිදුලු ගැනිච්ච එක දැන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා. ඒ අනුව අර පංචකාම නීවරණ ධර්ම එකතු වීම සකස් වීම නිර්මාණය වීම වෙන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි කිව්වේ අර තරිත්වා නිසින්නෝ හෝති නාස්ස කිංචි සබ්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝධාතේන අප්පුටං හෝති. ඒ අනුව තස්ස මේ හේතු කොටගෙන එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ඒ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති තේසම් පහනං අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදිහෝති සම්මාදියති එවං පිබික්කවේ බිකු කායගත සතින් පාවිති. හතරවෙනි ආර්ය ධානයට පත් වූ පුද්ගලයා මේ තත්ත්වය පූර්ණ කරගන්නවා. අර සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදිහෝති සම්මාදියති සම්පූර්ණ කරගත්ත පුද්ගලයා ඊට පස්සේ යස්ස කස්ස ජිවික්කවේ ඔය 156 වෙනි ඡේදයේ යස්ස කස්ස ජිවික්කවේ කායගත සත්‍ති භාවිතා බහුලී කතා අන්තෝ ගදා වාස්ස කුසලා ධම්මා ඒකේචි විග්ඝා භාග්‍ය. ඒ පුද්ගලයාට කුණු සලා හැරින කුසලා භාග්‍ය කෙලෙස් සහ මුලින්ම හිතෙන් අයින් කරන අර කුසලා භාග්‍ය ධම්මා. ඒ අනුව කුසලා ධම්මා ඒකේචි විඥා භාග්‍ය. ඒ අනුව විනිවිද බලන්න පරම සත්‍ය විනිවිද බලන්න පුළුවන් තරම් අර විඤ්ඤෝ හීටි කියන தത്വයට පත් වෙනවා. ඒකෙත් උදාහරණයක් දීලා තියෙනවා සෙය්‍යතාපි භික්කවේ යස්ස කස්සචි මහා සමුද්දෝ තේතසා පුටෝ අන්තෝ ගදා වාස කුන්නදියෝ යා කාචින් සමුද්දංගම. ඉර ඉසර මේ මාලිමයන්ට අරවා මේ මොකවත් තිබුණ නැහැ. මූදේ ගමන් කරන නැවියෝ මහා සමුද්දෝ අරන් යනවා කාක්කෝ දෙතුන් දෙනෙක් මේ නැවේ ඔරුවල රුවල්වල දාගෙන. අර ගොඩබිමක් කොහෙවත් පේන්නේ නැහැ. නමුත් ඒ නැවියෝ ගොඩබිමක් තියනවාද කියලා බලන්න අර මහා සමුද්‍රයේ මැද මේ කාක්කංගෝ අර කූඩුවේ මුදා හරිනවා අර නැවේ තියෙන. එතකොට කාක්කෝ උඩට ඉගිල්ලා හැම තැනම ඉගිල්ලා බලනවා. බොහොම ඈත කාක්කන්ට පේනවා මේ මිනිසුන්ට වඩා ඈත ළඟ කොයි හරි ගොඩබිමක් තියෙනවා. ගොඩබිමක් තියෙනවා නම් කාක්කෝ ඒ ගොඩබිමට ඉගිල්ලා යනවා. ගොඩබිමක් නැත්නම් කාක්කෝ ආපහු ඇවිල්ලා නැවේ කුඹ ගහට ආයි වහනවා. ඉතින් ඒ වගේ මේ ශ්‍රාවකයාත් අර මගඵල නොලැබුවොත් ආපහු එනවා. මගඵල ලැබුවොත් මේකෙන් එතර වෙලා යනවා. මේක තමයි උදාහරණ. ඒ අනුව මේ වගේ මේ යෝගිවරයත් දිගින් දිගටම මේක සිද්ධ වෙනකම් අර කායගත සතිය වඩනවා. දැන් චතුර්ථ ධානයට පත් වෙච්ච පුද්ගලයා විවේකජං පීතිසුඛං මේ ආකාරයට සිද්ධ වෙලා ඒ පුද්ගලයා ඊගාවට මේ 157 වෙනි ඡේදයේ ඒ පුද්ගලයා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා න තස්ස ලබති මාරෝ උතාරා. ඒ පුද්ගලයා මාර්යාගේ උතාරයට අහුවෙන්න. උතාරය කියන්නේ උගුල. අර මාර්යාගේ උගුලට අහුවෙන්න. ඒ වගේම න තස්ස ලබති මාරෝ ආරම්මන. මාර්යාගේ දැන් මාර්යා හොයනවා. නමුත් මාර්යාගේ ආරම්මණයට අහුවෙන්නේ නැහැ. දැන් මාර්යාගෙන් වෙන් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වුණා මේ චතුත්ථ ධානය ආර්ය ධානය පූර්ණ කරගත්ත පුද්ගලයෝ. ඒකෙත් උදාහරණයක් දෙනවා සේයතාපි භික්කවේ පුරිසෝ ලෞකං සුත්තගුලං සබ්බසාර සමේ අග්ගලපලිකේ මේ විදිහට මේ උදාහරණයක් එතනක් උපමාවක් දීලා මේ වගේ මේ මාර්යාගේ උතාරයෙන් මාර ආරම්මණයෙන් ඒ පුද්ගලයා මිදෙනවා. ඒ මිදුනට පස්සේ 158 වෙනි ඡේදයේ දැන් ඒ පුද්ගලයා චතුර්ථ ධානය ආර්ය ධාන හතර පූර්ණ කරගෙන තියෙනවා. දිගින් දිගටම කායගත සති වඩනකොට ඒ පුද්ගලයා අභිඤ්ඤා සච්චිකරණීයස්ස. අර අභිඤ්ඤා එක පංච අභිඤ්ඤා, එක ෂඩ් අභිඤ්ඤා, එක අෂ්ට අභිඤ්ඤා, අර අභිඤ්ඤා සච්චිකරණීයස්ස. අභිඤ්ඤා ලබන්න ඒ පුද්ගලයා දැන් ක්‍රියා කරනවා. ඒ ධ්‍යාන ලැබුව ආර්ය ධ්‍යාන දැන් අභිඥා ලැබනවා. ඒ අභිඥා ලැබීමත් මේ උපමාවකින් උදාහරණකින් කියලා තියෙනවා. ඒ අනුව අභිඥා ලැබනකොට අර මේ අනාර්ය ඥානයකින් අභිඥා ලැබීමයි ආර්ය ඥානයකින් අභිඥා ලැබීමයි දෙආකාර. නමුත් අර අභිඥා ලැබෙන හැම පුද්ගලයෙකුටම මෙතන මේ උදාහරණ හැටියට දීලා තියෙනවා ඒ පුද්ගලයාටත් අර අභිඥා ලැබෙනවා. කායගත සත්‍ය භික්කවේ සතියා මෙහෙම දිගින් දිගටම වඩාගෙන යනකොට ඒ පුද්ගලයාටත් අර චතුර්ණං ධානං ආභිචේතසිකානං ditta ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී හෝති සෝ අනේක විහිතං ඉද්දි විදං පච්චානු හෝති. අනේක විවිධ වූ ඉද්දිවිධ ඥානං පහළ වෙනවා. ඒ අනුව දිබ්බ චක්කු, දිබ්බ සෝත, දිබ්බ විසුද්ධියා, අර පංච අවිඥා හෝ සට් අභිඥා හෝ අෂ්ටාභිඥා හෝ ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට මේ කායගත සතිය භික්කවේ ආසේවිතාය භාවිතා බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ටිතාය පරිචිතාය සුසුමාරද්ධාය දස ආනිසංසා පාටිකංකා අරති රති සහෝ හෝති. අර රාග විරාග රති අරති වෙලා විරති තත්ත්වයට පත් වෙනවා. නච තං අරති සහති උප්පන්නං අරතින් අභිභූය විහරති. එනිසා හිතේ අරතියක් උපදින්නේ නැහැ. ඒක විරති වෙලා ඒකෙන් මිදී නිදහස් වෙලා න උප්පන්නං අර න න ච තං අරති සහති උප්පන්නං අරතින් අභිභූය විහරති. දැන් අතන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ අර පංචකාම නීවරණ ධර්මයන් අලුතෙන් උපදින්නේ නැහැ. ඒ අනුව අර ආයතනික රටාව සකස් වෙන්නේ නැහැ. අර ඉන්ද්‍රිය ධර්ම මතු වෙනවා, බල ධර්ම මතු වෙනවා. අර ඇහැ කන නාසය දිව කය මන ඉන්ද්‍රියන් හැටියට පරිවර්තනය වෙනවා. දැන් මෙතන ඊට වඩා වෙනස්. මෙතන මේ කායගත සතිය දිගින් දිගටම භාවිතා කරන යනකොට අර මේ යානි කතාව වත්තු කතාය සුමා රද්ධාය එ අනුව දස ආනිසංසා පාටිකංක. මේ දස ආනිසංසය තමා අභිඥා ලැබෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ අභිඥාවලට පස්සේ දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උබෝ සද්දේ සුනාති දිබ්බේජ මානුසේ ඒ දුරේ සන්තිකේවා. අර දුරේ ඉන්න අය බලන්න පුළුවන්, ඇහෙන්න පුළුවන්, දිබ්බ චක්කු දිබ්බ ඥාන දිවෙනන මේ සියලු දේ ලැබෙනවා. ඒ අනුව පරසත්තානම් පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡාද. අර තුන්කල් දකිනානෙම පරචිත්ත ඥානනානිය මේ වගේ ලැබෙනවා. මේකෙත් තියෙනවා අර චිත්තේ චිත්තානුපස්සනාවෙම ඒ ටිකම තියෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානති වීතරාගං චිත්තං අර වීත දෝසං වීත මෝහං චිත්තං මේ ඒකම තියෙනවා. තිවලා ඒ තත්ත්වයට පත් වුණාම දැන් පුද්ගලයා වීතරාගී වීතදේශී වීතමෝහී වෙනවා. දැන් අර රාගෙන්තර ද්වේෂෙන්තර මෝහෙන්තර පිරිසිදුසිතක් ඇති වෙනවා. අභිඥා ලබලා තියෙනවා, ආර්යයන් ලබලා තියෙනවා. ඒ අනුව අවසාන වශයෙන් සෝ අනේක විහිතං පුබ්බේ නිවාසානං අනුස්සති. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන ත්‍රිවිධ ඥානයෙන් පළවෙනි ඥානය ලැබෙනවා. මේ ත්‍රිවිධ ත්‍රිවිද්‍යා ඥාන තියෙනවා. මේ සාමාන්‍ය අනාර්ය අභිඥාලාභියෙකුට ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්නේ නැහැ. අනාර්ය දැන් ඔය අසිත තවුස උද්දකරාම පුත්තලා ඔය පංචවග්ගයේ භික්ඛුන් මෙයා අභිඥාලාභී. ලක්ෂ ගණන් කෝටි ගණන් හිටියා ඒ කාලේ. ගය කාශ්‍යප ගාව, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යපල ගාව, ඒ වගේම තව නොයෙකුත් ආගම්වල හිටියා අභිඥාලාභී. හැබැයි ඒ අභිඥාලාභීන්ට ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්න බෑ, ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අනාර්ය ඥාන ලැබලා තිබුණා. දැන් මේ ආර්ය ඥාන ලැබුණාම ඒ පුද්ගලයාට ත්‍රිවිද්‍යා ඥාන පූර්ණ වෙනවා. පළවෙනි මේ ත්‍රිවිද්‍යා ඥානෙන් පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. සෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සර්ති සෙය්‍යත දැන් ඒකම්පි ජාති ද්වේ පසුගිය. දැන් අතීතයේ මේ බලන්න පුළුවන්. අතීතේ තමන් ඉපදුනේ කොහෙද, හිටියේ කොහෙද, කොහේ ඉඳලා දාවේ, අර ජාති 10ක් 15ක් 20ක් 30ක් 500ක් 1000ක් බලන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් ලැබූ පුද්ගලයාට දිබ්බේන චක්කුණා සවිසුද්ධේන දිබ්බ චක්කුණානය. එහෙම නැත්නම් චුතු උපපාද ඥානය ලැබෙනවා. ඒ කියන්නේ චුති උපත පිළිබඳව අතීතේ කොහෙද හිටියේ, කොහොමද හිටියේ, අර රජ වෙලා ඉපදුනා නම් ඊට පස්සේ මොකද වුනේ, එක්වරක් රජ වුණාම අපාය දහස් වරක් ගියා, මේ සියලු දේ ඇත්ත හරියට අර ටෙලිවිෂන් එකකින් ලැබෙන පින්තූර වගේ තමන්ගේ අතීතය හෝ අනුන්ගේ අතීතයත් දකින්න පුළුවන්. ඒකට කියනවා දිබ්බ චක්කු ඥානය. හැබැයි පුබ්බේ නිවාසානුස්සති ඥානය නැතුව දිබ්බ චක්කු ඥානය ලැබෙන්නේ නැහැ. ඒක දෙවෙනි ත්‍රිවිද්‍යා. තුන්වෙනි ත්‍රිවිද්‍යා ඥානවලින් තුන්වෙනි එක තමයි වාසවක්කේ ඥානය. අර පළවෙනි ඥානයෙන් පුබ්බේ නිවාස ඥානයෙන් තමන් අතීතයේ කර කීතැන් අනුව දැන් ඒ හේතුකොට තමන්ට උරුම වූ පළ විපාක සියල්ල දකිනවා. තමන් එකවරක් රජ කළා, මේ රජ කළා මේ රජස් එකතු කර ගැනීම නිසා සියවරක් අපාය ගිය බව තමන්ටම පේනවා. දැන් කොහොම හරි බේරිලා මේ මනුස්සත්ව ප්‍රතිලාභයක ලැබලා තියෙනවා. දැන් නැවත මේ රජ වෙන එක හෝ මේ පංචස්කන්ධය උපාදානය කරගන්න එක, මේ දෙවි වෙන එක, බ්‍රහ්ම වෙන එක, අතීතේ දෙවි වුණා, බ්‍රහ්ම වුණා, රජ සැප, සිටු සැප ලැබුවා, නමුත් ඒ සියලු අවස්ථාවලට පස්සේ නැවත අපාය ගියා. දහ දුක්ින්ද එක්වරක් රජ වුණා නම් සියවරක් අපාය ගියා. මේ සියලු දේ ඇත්ත ඇති ඇටියට දැක්කා. තවත් මේ උපාදානය කර ගැනීම කරන්න. ඒ අනුව ආසවක්කේ ඥානය මේ සියලු ආසව කය කරලා සියලු ආසව වලුගෙන් කාමාසව භවාසව දිත්තාසය අවිද්‍යාසව සියලු දේ කපලාස් කරලා ඒ සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. නිදහස් වුණාම චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සජ්ජිගත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ නිසා ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවා, විද්‍යා විමුක්තිය පූර්ණ වෙනවා, මගඵල ලබනවා. ඒ අනුව අර කායගතා සතියාය භික්කවේ සතියා ආසේවිතාය භාවිතාය බහුලීගතාය යානිකතාය වත්තුගතාය අනුට්ඨිතා පරිචිතා. ඒක අනුව මේ මහත්ඵල මහානිසංස සියලු දේ බුදුහාමුදුරුව දේශනා කරලා පැහැදිලි කරලා පිරිසිදුව දෙනවා. ඒ අනුව අර භික්කු ඉදමෝත භගවා අත්තමනාතේ භික්කු භගවතෝ වාසිතං අභිනන්දුන්ති. මේ භාග්‍යවතුන් වහන්සේගේ භාවිතය මේ දේශනා වහලා ඒ සියලු අහගෙන හිටිය අභිනන්දනයට පත් වුණා. මේක තියෙන දැන් මෙතන බුදුහාමුදුරුව මේ කායගත සතියේ මුල් කොටසයි මහා සතර අතිපට්ඨානේ මුල් කොටසයි දෙකම එකයි. කායකායන පස්සනාවේ තියෙන පබ්බ 14මයි කායගත සතියේ තියෙන. හැබැයි කායගත සති සූත්‍රයේ වේදනාසු වේදනානු පස්සනාව, ධම්මේසු චිත්තේ චිත්තානු පස්සනාව, ධම්මේසු ධම්මානු පස්සනාව නැහැ. ඒ වගේම හොඳට තේරුම් ගත්තොත් කායගත සතියේ කොහේවත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමක් ගැන, පූර්ණය වීමක් ගැන, අවශ්‍යතාවයක් ගැන පෙන්නලා නැහැ. නමුත් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මුල ඉඳන් අග දක්වාම පෙන්නලා තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ක්‍රමානුකූලව අනුපූරකව අනුපුබ්බංගවම පූර්ණය කරගන්නට මඟ. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කිසිම තැනක එකම වචනකින්වත් ධානයක අවශ්‍යතාවයක් කියලත් නැහැ, පෙන්නලත් නැහැ, අවශ්‍ය තැනක් කිව්වෙත් නැහැ, මතක් කළෙත් නැහැ. ඒ නිසා දැන් හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ පාරවල් දෙකක් බුදුහාමුදුරුව කායගත සතියේ සූත්‍රයෙන් කිව්වේ එක පාරක්, ඒ වගේම මහා සතරාතිපට්ඨානෙන් සූත්‍රයෙන් කියපු තවත් පාරක්. හැබැයි ඒ කායන මාර්ගය හැටියට පෙන්වුවේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මිසක් කායගත සති සූත්‍රය නෙමෙයි. මේකට හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුව මුල් කාලේ කායගත සති සූත්‍රය තමයි බහුලව දේශනා කරලා තියෙන්නේ, මුල් අවුරුදු සමහර විට 10ක් විතර යනකම්. මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුව තමයි බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන කාලෙත්, බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන පෙරත් රටේ බොහෝ ආගම්වල මේ අනාර්ය ධ්‍යාන ලාභීන් සිය දහස් ගණනක් ගයා කාශ්‍යප ගාව දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා ඉරිවඩුන්නේදී ඉසින් බැස්සගලට ගිහිල්ලා විසිපත්තනාරාමේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරලා ආයි ආපහු ආවා. උරුවෙලන් යන පදයෙන් කියන්නේ නැවත හිරිවඩුන්නට. එතකොට හිරිවඩුන්නේ කස්සප ගම තිබුණා, අදත් තියෙනවා. මේ කස්සප ගම හිටියා ගයා කාශ්‍යප, නන්දි කාශ්‍යප, උරුවෙලා කාශ්‍යප සිය දහස් ගණන්. කොච්චරද කියලා සීමාවක් නැහැ. නමුත් ගයා කාශ්‍යප ගාව තමා ලොකුම පිරිස එදා හිටියේ. මේ ගයා කාශ්‍යප ගාව හිටිය විශාල පිරිස අනාර්ය ධ්‍යාන ලාභී. ඒ වගේම අර සරියුත් මුගලන් හාමුදුරුවෝ වුණ ප්‍රතිස්ස කෝලිටත් අර වෙන සංජය වෙල්ලපුට්ට පුත්තගේ ගෝලියෝ හැටියට අනාර්ය ධ්‍යාන ලාභී, අභිඥා ලාභී. එනිසා බුදුහාමුදුරුවන්ට මුල් කාලේ හම්බුණු හැම තැනකම ත්‍රිපිටකයේ මුල් අවුරුදු 6ක් 7ක් 8ක් 10ක් විතර කාලෙකදී හම්බුණු සියලුම දෙනා අනාර්ය ධ්‍යාන ලාභී. මේ අනාර්ය ධ්‍යාන ලාභීන්ට ධ්‍යාන ලැබලා පුරුදුයි, අනාර්ය ධ්‍යාන හැබැයි ආර්ය ධ්‍යාන නැහැ. ඒ අයට අර ආනපාන ප්‍රාණයාම ආනපාන කරලත් පුරුදුයි. ඉතිං ඒක නිසා ඒ අයට ඒ ආනපානම මේ අලුතෙන් අර ආනපාන සතිය හැටියට කායගත සතිය ඉදිරිපත් කළා. ඒ වගේම අනාර්ය ධ්‍යාන වෙනුවට ආර්ය ධ්‍යාන වලට පත් වෙන්න බොහොම ලේසි පහසුයි. මොකද අර අනාර්ය ධ්‍යාන ලැබූ කෙනෙකුට මේක නිවන නියම නිවැරදි තැනට ආවොත් තේරුම් ගත්තොත් ආර්ය ධ්‍යානයක් බවට පත් කරගන්න එක බොහොම පහසුයි. ඒ අනුව මගපල් ලබන්න පාරක් පිළිවෙතක් ක්‍රමයක් බුදුහාමුදුරුව මුල් කාලේ කියා දුන්. නමුත් අවුරුදු 10ක් විතර යනකොට මේ අනාර්ය ධ්‍යාන ලැබූ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිගත්ත බොහෝ අය ආර්ය ධ්‍යාන ලැබලා මගපල් ලැබලා අරහත්ත්වයට පත් වුණා. පිළිගන්න බැරි අය විනාශ වුණා. එහෙම නැත්නම් අයාලි ගියා. ඉතින් ඒක නිසා අවුරුදු 10කට 12කට හෝ 5කට පස්සේ බුදුහාමුදුරුවෝ කායගත සති සූත්‍රයේ දේශනා කිරීම නැවැත්තුවා. ඒ අනුව මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කරලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගන්නා මාර්ගය පමණක් මිනිසුන්ට දේශනා කළා. ඉතින් ඒකයි සතරාතිපට්ඨාන සූත්‍රය ඒකායන මාර්ගය උනේ. මොකද මේ වෙන විට සතරාතිපට්ඨාන සූත්‍රය දේශනා කරන විට අර අනාර්ය ඥානලාභීන් බොහෝ දෙනෙක් අවසන් වෙලා දැන් එයාට ඒ කායගත සත්‍ය සූත්‍රය දේශනා කළේ නැහැ. ඒකයි බුදුහාමුදුරන්ට ජේතවනාරාමේදී නැවත අවුරුදු 25කට 30කට පස්සේ නැවතත් මේ මහප්පල මහනිසංස කායගත සත්‍ය සූත්‍රය දේශනා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ අද වන විට මේ අනාර්ය ඥානලාභීන්ුත් බොහොම අඩුයි, අභිඥාලාභීන්ුත් බොහොම අඩුයි, අල්පයි. නමුත් අද ඒ අනාර්ය ඥාන වලින් හෝ අභිඥා වලින් කරගන්න පුළුවන් දේ විද්‍යාවෙන් කරන්න පුළුවන්. අර දිබ්බ චක්කු දිබ්බ ඥාන අර දුර ගමන් කිරීම අභිඥා වලින්, අර දුර ඉඳන් අහන එක ටෙලිෆෝන් එකෙන්, ස්කයිප් එකෙන්, ඉන්ටර්නෙට් එකෙන් මේ සියලු දෙයින් කරන්න පුළුවන්. ඒ නිසා අද ඒ අභිඥා වලින් වැඩක් නැහැ. නමුත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගන්න එක අද උනත් මේ නිවැරදි නියම ආනපාන සති සමාධිය සතරාතිපට්ඨානය පූර්ණ කරගන්නවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 පූර්ණ කරගත්ත හැකි. ඒ නිසා බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම 37 තමා භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 තමා බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම. ඉතින් ඒක නිසා මේ භව උදුරා දෙමීමයි බුද්ධ වීමට කරන්න ඕන. වෙන මොනවා කළත් අර ධ්‍යානලාභීන්ට මේ පාර කිව්වනම් එයාට පැටලෙනවා. ඉතින් ඒක නිසා ඒ අයට වෙන පාරක් කිව්ව කායගත සතිය ඒ අය අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ කායන මාර්ගය හැටියට ප්‍රකාශ කළේ, දේශනා කළේ, පෙන්වලා දුන්නේ රාහුලෝවාද සූත්‍රයේත්, ගිරිමානන්ද සූත්‍රයේත්, තව බොහෝ සූත්‍රවල පසු කාලික දේශනා කර සියලු සූත්‍රවල ද්විතීය භික්ඛු සූත්‍රය, කුණ්ඩලීය සූත්‍රය, ඒ වගේම කායගත සති වග්ගයට පස්සේ එන බොහෝ සූත්‍රවල තියෙන්නේ ඒ කායන මාර්ගය. මේ ආනපාන සති සමාධිය වඩලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන ධ්‍යාන වටිනාකමක් නැති බව පෙන්නලා, ධ්‍යානවල අවශ්‍යතාවයක් නැති බව පෙන්නලා මේ භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 පූර්ණ කරගන්න. අද වුණත් ඕනෑම මිනිස්සෙකුට මේ ධ්‍යාන ලබන්නට යම් කිසි කෙනෙක් මේ ධර්මයේ නොදැන, තේරුම් නොගෙන ධ්‍යාන වඩන්නට ගියොත් අර අනාර්ය ඥාන ලැබෙනවා මිසක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධ්‍යාන වඩන්නට කිසිම බලාපොරොත්තුවක් නැතුව, කිසිම අවශ්‍යතාවයක් නැතුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට මේ ආනපාන සති සමාධිය වඩනවා නම් අද වුණත් මගඵල ලබා බව උදුරා දමා මගඵල ලැබීම ඕනම කෙනෙකුට සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේක පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්. අද වෙනකොට මේ කායගත සතියෙන් විග්‍රහ කරපු පාර පිළිවෙත ප්‍රතිපදාව මාර්ගය ගැලපෙන්නේ නැහැ. අද ගැලපෙන්නේ, අදට සියලු මිනිසුන්ට ගැලපෙන්නේ බුදුහාමුදුරුව නිර්දේශ කළෙත් ඒකයි, ඒකායන මාර්ගය වූ සතර සතිපට්ඨානයේ ඉඳන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා මග වැඩීම. නමුත් අර පස්සේ කාලෙක මේ මහා සාංගික නිකාය අර ඉන්දියාවට ගියාම අර උපනිෂද් ධර්මය, ඒ වගේම අර භගවත් ගීතාවේ තිබුණු දේවල්, ඒ වගේම වේදාගම, ශිවාගම, දේවාගම් සංකල්ප, අර පැරණි දේවල් තාම ඉන්දියාවේ තිබුණා. ඒ අනුව ඒ අය මේ ධ්‍යාන ලබන්නට විතරක් කටයුතු කරා. ඒ අනුව මහා යානිකයෝ, මහා සාංගිකයෝ මේ ධ්‍යාන පස්සේ ගියා මිසක් මේ මගඵල ලබන්න කල්පනා කරේ නැහැ. ඒක නිසා මේ අද ලංකාවේ ඔය සියලුම භාවනා මධ්‍යස්ථාන කියන ඒවා ගුරුමෙන් ගෙනාවත් වෙන කොහෙන් හරි ගෙනාවත් මෙහෙම තිබුණත් ඔය කසින පිරියම් කළත් සියලුම දේවල් අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ රටේ තිබුණු අර අනාර්ය ප්‍රාණයාම චේතෝ විමුක්තිය හෝ ධ්‍යාන පමණක් ලබන අනාර්ය භාවනා ක්‍රම මිසක බුදුහාමුදුරුව දේශනා කරපු මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒකායන මාර්ගය අද මේ හෙළබිම තුළ කිසිම භාවනා මධ්‍යස්ථානයක සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානයක නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවය. දැන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අද දැන් හෙට වෙනකොට තව හෙට විතරයි තියෙන්නේ. අනිද්දා උදේ වරුවේ සූත්‍ර ධර්ම කීපයක් තියෙනවා දේශනා කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් අද හවසයි, හෙට උදේ හවසයි, අනිද්ද උදේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ සිකුරාදා ප්‍රශ්න අහන්න බෑ. සිකුරාදා හවස් වරුවේ සමාලෝචන සතියක් තියෙනවා. ඔබ හැම කෙනෙකුටමත් කැමති කෙනෙකුට ඉදිරිපත් වෙලා විනාඩි 5ක් 10ක් අදහස් දක්වන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙනවා. අනිද්දා හවස, අනිද්දා හවස 4:00 වෙනකොට අවසానයි. ඉතින් ළඟ ළඟ ඇයට යන්න පුළුවන්. දුර දුර ඇයට රාත්‍රියේ ඉඳලා පහුදා උදේ තිල් දානේ අපි ලබා දෙනවා. තිල් දාන අරගෙන යන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්ස, සවිතක්ක සවිචාර විතක්ක විචාර වලින් වෙන් කළා හඳුනගන්නේ කොහොමද?
දැන් තක්කචාර විතක්ක විචාර අවිතක්ක අවිචාර සවිතක්ක සවිචාර. දැන් මෛත්‍රිය වඩනවා නම් විතක්ක විචාරද සවිතක්ක සවිචාරද? මෙත්තානුස්සතිය මෛත්‍රිය වඩනවා නම් සවිතක්ක සවිචාර, අසුභානුස්සතිය වඩනවා නම් සවිතක්ක සවිචාර. සවිතක්ක කිව්වේ සුත්තු අර සුදු වෙන, පිරිසිදු වෙන, සිත පිරිසිදු වෙන, සිත පැහැදෙන ක්‍රියාකාරකම සවිතක්ක සවිචාර. විතක්ක විචාර කොයි පැත්තට හෝ යන්න පුළුවන්, වැරදි පැත්තට යන්න පුළුවන්, හරි පැත්තට යන්න. අවිතක්කා විචාර අනිවාර්යෙන් වැරදි පැත්ත. අවිචාර කියන්නේ ඉතින් විචාරයක් නැහැ. සවිතක්ක නම් යහපත් පැත්ත මෙත්තානුසතිය අසුභානුසතිය දෙකම සවිතක්ක සවිචාර. අර මරණානුසතිය බුද්ධානුසතිය එහෙම සවිතක්ක සවිචාර නෙමේ. ඒවා අනුපස්සන. ඒවා විපස්සනා අනුපස්සනා වලට අයිති වෙන්නේ. ඒවා උදුරා ගමනය. මොන උදුරා ගමනයද? භව උදුරා ගමන අනුපස්සනා දෙක මරණ අනුසතිය බුද්ධ අනුසතිය. සිත පිරිසිදු කරන අනුසති දෙක මරණ අනුසතිය අසුභානුසතිය කියන සවිතක්ක සවිචාර.
සමිනාස අවසරයි. දැන් කායගත සතිය ඇයි අදට සුදුසු නැහැ කියන්නේ ඇයි?
ඈ
කායගත සතිය අදට සුදුසු නැහැ මේ ආනාපාන සතිය සුදුසුයි කියන එක පොඩ්ඩක් විස්තර
කරන්න. ඔව් කායගත සතිය තියෙන්නේ මහා සතරාතිපාන බට්ටාන සූත්‍රයේ තියෙන ආනාපාන සතියම තමයි. නමුත් කායගත සති සූත්‍රයේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ වෙනස මොකද්ද? ඥාන අභිඥා ලැබීමක් වචනකින්වත් එකම තැනක එකම වචනකින්වත් ධ්‍යානයක අවශ්‍යතාවයක් ධ්‍යානයක් ලැබීමක් ගැන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියලා නැහැ, පෙන්නලා නැහැ, අවශ්‍යතාවයක් දන්වලා නැහැ. දක්වලා තියෙන්නේ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රමානුකූලව පූර්ණය කරගෙන යන එක. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්ම. එතකොට මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන අගිනම් මුලටම මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාරක ක්‍රියාකාරකමක් ආනපාන සති සමාධිය හැටියට ප්‍රායෝගිකව වැඩිම. නමුත් කායගත සති සූත්‍රයේ ඒ කාලේ දැන් ධ්‍යාන ලැබූ පුද්ගලයන්ට මේක කිව්වනම් හරියන්නේ නැහැ. අර ධ්‍යානලාභීන් රටේ හරියට හිටියා. බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙනකොට රටේ අර ආගම් 60 ගණනකම හිටිය කවුද? ධ්‍යාන අවිඥා ලාභී. එයාට එක පාට කිව්වනම් ඔය උඹලා ධ්‍යාන වැඩක් නැහැ කියලා. ඒක හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එදා තිබිච්ච සියලුම දේවල් යහපත් පැත්තට හැරෙව්වා. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා මල් පූජා කළා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා භාවනා කළා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා ඔය සීල් ගත්තා. ඔයා බුදුහාමුදුරුවන්ගේ වනේ මේකක්ක. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු සීල් ගත්තා. භාවනා කළා. මල් පූජා කළා. පාන් පත්තු කළා. මේ සියලු දේ කළා. මේ සියලු දේ බුදුහාමුදුරුවෝ මේ නිවනට උපකාරක දේවල් තෝරලා ඒවට වෙනම අර්ථයක් ධර්මයක් නිරුක්ති නිවනට උපකාර වෙන ආකාරයට විග්‍රහ කළා. ඒ නිසා බුදුහාමුදුරුව මේ එදා සමාජ සම්මතිය පිළිගත්ත තිබුණ මල් පූජා කිරීම, පහන් පත්තු කිරීම, පූජා කිරීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, අර තව නොයෙකුත් දේවල් තියෙනවා. අර වස් වැසීම මේ වගේ දේවල් තියෙනවා. ඒකක්වත් අත්තරින. හැබැයි ඒ හැම දෙයක්ම අර්ථ ධර්ම නිරුක්ති අලුතෙන් දීලා නිවනට උපකාර වන ආකාරයට සියල්ල අලුතෙන් මිනිසුන්ට කියා දුන්න. ඒ නිසා දැන් මේ භාවනා කිරීම, සිල් සමාදන් වීම මේ අදත් තියෙනවා. හැබැයි අද තියෙන්නේ අර නිවනට උපකාර වන දේ නෙමේ, නිවන වහන දේ විතරයි අද ආගම හැටියට පවත්වාගෙන යන්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ආගමේ තියෙන බොහෝ දේවල් අද වුණත් මේ නිවනට උපකාර වන ආකාරයට බොහොම පහසුවෙන් ලේසිද සරල විදිහට වෙනස් කරගත්තා. ඒකයි කළ යුත්තේ.
අතර අරහිතුන් වහන්සේ මේ සතර සත්‍යපට්ඨානේ දැන් ඒකායන මාර්ගනේ ඒක වඩද්දී අහඹුලිසෝ මේ අභිඥා එහෙම මතුවීමක් සිද්ධ වෙනවද? ඒක පැකීමක් කරන්නේ නැද්ද?
නෑ, ඒක ඒක අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදිත. ඒ අභිඥා ආවත් ඒකත් නිච්ච නෑ, ඒකත් අනිච්චයි, ඒකෙනුත් වැඩක් නෑ. ඒක කිසි හරයක් අර්ථයක් නැති. ඒකයි අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදිත. මේ ලෝකේ තුල ඔය කිසිම දෙයක් අභිඥා ධ්‍යාන ඔය වැඩක් නෑ. ඔය සියලු දේ අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදිත. උපාදානය කරගන්න කිසිම සුදුසු දෙයක් මේ ලෝකයේ තුල නෑ. අභිඥාත් නෑ, ධ්‍යානත් නෑ, මොකවත්. එකම වැඩේ මොකද? බව උදුරා දැමීම. දැන් මිනිසුන්ට කිව්වොත් අභිඥාවල වැඩක් තියෙනවා, එහෙනම් අභිඥා සඳහා එක්ක ධ්‍යාන සඳහා භාවනා කරන්න කියලා, මිනිසු රැවටෙනවා, මිනිසු මුලා වෙනවා, මිනිසු මැජික් දක් මැජික් පෙන්වන්න තමයි කැමති. මිනිසු කැමති නෑ නිවන් දකින්න. මිනිසුන්ට ඕනේ මැජික් පෙන්වන්න, ආසිඥන් මැජික් පෙන්නන්න. ඒකට මිනිස්සු ටක් ගාලා වහ වැටෙනවා. ඒකයි මිනිස් ගතිය. ඒකයිනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියලා 21 වරක් අවධාරණය ප්‍රකාශ කරලා තියෙනවා කියලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, වචන දෙකක් තියෙනවා තේරුම් දැනගන්න. එකක් ආනිසංස, අනිත් එක ඒතේ ඒතං කුසුම සම්තති.
මොකද්ද?
එක වචනයක් තියෙනවා ආනිසංස, ඒක සම් තියෙනවනේ ඒකයි. අනිත් එකේ තියෙනවා ඒතං කුසුම සම්තතින් කියලා, අර පූජේ බුද්ධං ගාතාවේ තියෙනවා. සන්තතින් කියන්නේ,
ඔය සන්තතින් කියන්නේ මේ සන්තතිය කියන්නේ සං කියන්නේ කොතන කොහේ තිබුණත් සං රාගය ద్వේෂය මෝහය. ඒ නිසා මේ කුසුම මල අපි රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් පූජා කළාට වැඩක් නැහැ. ඒතං ඒතං සන්තං ඒතං පණීතං කරන්න ඕනේ. සන්තං අත්ති අසන්තං නත්ති. ඒක නිසා ඔය සංකොහේ තිබුණත් රාගය ද්වේෂය මෝහය මාගදී භාෂාවේ යම් තැනක සං තියෙනවා නම් දැන් සං විසං කිරීමක් තියෙනවා, සංදි විසන්දි කිරීමක් තියෙනවා, සංවට්ට විවට්ට කිරීමක් තියෙනවා. ඒ නිසා සං න සං කිරීමක් තියෙනවා. නීසං අර සංසාර සාරෝග විනීත නීසං කිව්වහම සංවලින් සදාටම සහමුලිම නිවීම වෙන්වීම නිදහස් වීම. ඒක නිසා සං දෙපැත්තටම දාන්න පුළුවන්.
ආනිසංස කියන්නේ
ආනිසංස මේ සංවලින් තමන්ට අර උරුම වන ආ කියන්නේ පැවැත්ම පවත්වාගෙන. ආගම කියන එකමයි ආ. ඒ නිසා පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන සං නී සං ආ නී සංස නී සං. එතනක් තියෙන නිසං පැවැත්ම පවත්වාගෙන යෑම තමයි ආ. මේ ආවට ආවට ආගම ඔක්කොම පැවැත්ම පවත්වාගෙන යෑම.
එතකොට සං නැති වෙනවද?
නිසං නී සංස.
එතකොට දැන් පහම් පූජාවේ ආනිසංස කියලා පහුගිය දවස්
ආනිසංස තියෙනවා. ඔයද පද පරමාර්ථයකින් ආනිසංස. අද මොකද්ද ඔය උපාසකම්ම පහම් පූජාවක් කරලා ලැබෙන ආනිසංස? ඈ අද මොකද්ද ආනිසංස? අර තෙල් ටික පුච්චෙනවා විතරයි ලයිට් උත් දාලා පහම් පත්තු කරනවා. ඕක ආදීනව මිසක් ආනිසංසයක් නෑ. ලයිට් දාලා ඊට පස්සේ තමයි දැන් ඔය ගිහලා බලන්නකෝ අර 84000 පාම් පූජාව එහෙම තිබුණානේ ඔය අනුරාධපුර පැත්තේ. ඔය හාමුදුරුව අපේම හාමුදුරුව ගිහිල්ලා ලයිට් දාලා හොඳට එළිය දාලා අර බෝගස්වල ඔක්කොටම දුම් ගන්න මේ තෙල් පුච්චලා පරිසරේ විනාශ කළා. ඒවා තමයි ආදීනව. ඒකේ ආනිසංසයක් නැහැ. ඒ කාලේ ලයිට් තිබුණේ නැහනේ. ඒ කාලේ බුදුහාමුදුරුවෝ කිව්වේ අඳුර දුරු කරන්නට එක පහනක් පත්තු කරන්න. 84000 පහන් පත්තු කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි. මේ බුද්ධ ഘോഷකේ 80000 84000ක් කරගත්ත. ඈ? ඔව් දවල් උත්පත්තු කරනවා ලයිට් මේ ඉරතියෙද්දි ලයිට් දාගෙනත් පහන් පත්තු කරනවා. අද එක පානක් පත්තු කළාට කමක් නැහැ. ඒකත් වැඩක් නැහැ. ලයිට් තියෙනවා නම් එළිය තියෙනවා නම් අඳුර දුර වෙලා නම්. ඒක නිසා මේක හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ඕන. නැතුව මේ කරන වැඩ කරන්නන් වාලේ කරන්න හොඳ නැහැ. තේරුම් නොගත්තොත් තමයි ඔය ආනිසංස ආදීනෝ මොකවන්නේ. තියෙන්න ඕන මහප්පල මහා ආනිසංස. ඒකේ තේරුම මේ සංසාර දුකින් සදහටම සාමුලින්ම මිදී නිදහස් වීමයි මහා ආනිසංස. නිසං වීම.
දැන් පහම් පත්තු කිරීම මල් පූජා කිරීමෙන් මේ සාමාන්‍ය මේ කෙනෙකුට මේ නිවන පැත්තට යන්න පුළුවන්.
බෑ කොහොමවත් බෑ. දැන් අද පහන් පත්තු කරන්න මල් පූජා කරන්න උගන්වලා තියෙන ඔය 84000 පහන් පූජාව මල් පූජාව මොකකටද? භක්තිය මෝඩ ගුඩ උපාසකම්මල ටිකක් උපාසක මහතුරු ටිකක් එක්කව කරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව රවට්ටලා ඔය ව්‍යාපාරය. හරියට කරනවා නම් මේකයි තේරුම. එක මලක් පූජා කරලා එක මලක් පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාව. එක මලක් පූජා කරලා මේ මල පුප්පම් මිලායාති ලස්සන පිපුණු සුවඳ වර්ණ ගඳ ඇති මලක්. මේ මල තව විනාඩි ගානකින් මිලායාති. මොකද වෙන්නේ? මලානික වෙලා මැරිලා යනවා. යතයි ධම්මේ. මේක මොකද්ද? යතා ධර්මය. මේ කාටවත් වෙනස් කරගන්න බැරිදා. ඒ අනුව තමන්ගේ කායෝ මේ ක්‍රියාකාරීත්වය කරන මේ බඹයක් පමණ වූ කාය ඒ ආකාරයෙන්ම විනාශ වෙලා යනවා. කාටවත් නවත්තන්න බෑ. ඊට පෙර අපි මේ ධර්මය අවබෝධ කරගත යුතු. ඒකයි තියෙන්නේ. ඒ මිසක් මල් පූජා කරන්නේ දැන් අද ළමයින්ට ඔය දහම් පාසල්වල ඉස්කෝලවල ඔක්කොම දහම් පාසල් ගුරුවරු දන්නව ඇතිනේ. මල් පූජා කරන්න කිව්වේ මේ කියලා තියෙන්නේ මේ මල වගේ ලස්සන වෙන්න, මේ මල වගේ සුගඳ වෙන්න ප්‍රාර්ථනා කරන්නේ ඉල්ලන්නේ අදින්න. ඒක පැවැත්ම පවත්වාගෙන යෑමක් මිසක් එක මහා ආනිසංසයක් නෙමේ. ඒක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන වැරදි දෙයක්. ඒ නිසා දැන් බුදුහාමුදුරුව මල් පූජා කිරීම නැවැත්තුවේ නැහැ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලත් මල් පූජා කිරීම තිබුණා. බුදුහාමුදුරුව මේකට අලුත් ගාථාවක් හදලා දුන්නා. අර පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං කියන මේ ගාථාව. අදත් ඔය ගාථාව කියනවා. හැබැයි මොනවාක්වත් තේරුමක් ඇතුව, අර්ථයක් ඇතුව, හරයක් ඇතුව තමන් මේ මොකද්ද මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙන්න හිකලා නිච්ච දුක්ඛ අත්තයි ඉංග්‍රීම ආනපාන සත්‍ය සමාධියමයි ඔය ගාථාවේදී. නමුත් අද ගාථාවත් කියනවා මුමුණනවා. හැබැයි අර මල වගේ ලස්සන වෙන්න සුවඳ වෙන්න ඉල්ලනවා ප්‍රාර්ථනා කරනවා මල් පූජා කරන ළමයි වයසක උපාසකම්මල ඔක්කොම. පහනක් පත්තු කරන්නේ ඒ වගේමයි අඳුර දුරු කරන්න. එක පහනක් පත්තු කරන්න කිව්වේ අඳුර දුරු කරන්න. අද ලයිට් තියෙනවා. අඳුර දුරු කරනවා කියන එකේ තේරුම හිතේ අඳුරයි දුරු කරන්න ඕන. නැතුව මේ අඳුර දුරු කරන්න අපිට බෑ. කාටවත් දුරු කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? තමන්ගේ හිතේ උපදින ලෝක ආලෝක කිරීම. ඒකනේ කිව්වේ. අර කොහොමද ලෝක ආලෝක කරන්නේ? චක්කුං උදපාදි චක්කුකරණී චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි එන්න ආලෝක. වෙන ආලෝකයක් එහෙම බුදුහාමුදුරෝ දේශනා කළා නෑ. ලෝක කියන්නේ අඳුර මෝහය. ආලෝක කියන්නේ අඳුර අත්හැරීම දුරු කිරීම. අර කරගෙන කියන්න ඕන.
ස්වාමීන් වහන්ස පුංචි දඹ කියලා අර තැනක් හරි ගස්සලා තියන්නේ රත්ගඟ පැත්තේ මිනිස්සු මේ එතෙන්ට ගිහිල්ලා හුඟක් පුද පූජා පවත්වනවා. මට හිතෙන හැටියට නම් ඒක නිකන් හුඟක් අපතේ යවන එකක් විදිය තමයි තියෙන්නේ. මට නම් තේරෙන්නේ එහෙමයි අවුරුදු පතාම අපේ කියන්නේ දින පතාම ඒ පූජාව කෙරෙනවා එතන අපේ පළාත්වල. අවුරුදු පතා ගිහිල්ලා පුංචි දඹ
ඕක විතරක් නෙමේ සියලුම පුද පූජා අද ලංකාවේ කරන නිකං අපතේ යන මිනිස්සුන්ගේ භක්තිය මුලාව මෝඩ ගුඩ භක්තිය වඩවන ශ්‍රද්ධාව දුරු කරන වැරදි වැඩ. දැන් අර දළදා වහන්සේට මහනුවර දැන් පූජාවක් කරනවා. මේ උඟක් අය ගිහිල්ලා ඔය පූජාව කරන්න නැතිනේ, බාර ගන්න ඇතිනේ. දැන් මොකද්ද මේ කරන වැඩි? ඈ දැන් මේක විමල ධර්මසූරිය රජුරුව එදා අර දෙල්වල තිබුණු මේ කුරුවිට දෙල්වල තිබුණු දළදා වහන්සේ ගෙනල්ලා දළදා මාලිගාවක් හදලා දළදා වහන්සේ කුරුවිට මහනුවර තැන්පත් කළා. තැන්පත් කළාම එදා හිටිය විමල ධර්මසූරිය රජුරුව රාජ නියෝගයක් නිකුත් කළා. රජගෙදර රාජභෝජනයට යමක් සකස් කළා නම් හැදුවා නම් ඒකෙන් කොටසක් දළදා හාමුදුරුවන්ට පූජා නොකර රජුරුවන්ගේ රාජමේසයට තියන්න එපා. එහෙම නැත්නම් රාජමේසයට තියෙන සියලු දේ දළදා හාමුදුරුවන්ටත් කොටසක් ඉදිසල පූජ කර. ඒකින්ද එදා රාජ නියෝගයේ මිනිසුන්ට නවත්තන්න බෑ. අර තෙලිජ්ජ හැදුවා රාජමේසෙට, වටුමස් හැදුවා රාජමේසෙට. ඒවා මොකද කළේ? ඒවත් තිබ්බා. අදත් මෝඩ ගුඩ බෞද්ධයෝ ඕකම අර 32 වෙනස් නොකර කරනවා. ඉතින් අර රජුරෝ නියෝගයක් කළා, ඒක රාජ නියෝගයක්. ඒක අදත් මේක සම්මතයක් සම්ප්‍රදායක් හැටියට කිසිම සැලකිල්ලක් හෙමිල්ලක් බලන්නලක් හේතුඵල ධර්මයක් නැතුව කරගෙන එනවා. මේවා තමයි භක්තියෙන් මෝඩ වෙච්ච මෝඩ ගුඩ බෞද්ධයන්ගේ මෝඩ වැඩ. ඉතින් ඒවා ආරක්ෂා කරගන්නත් සම්මත සම්ප්‍රදායික මිනිස්සු කොටසක් ඉන්නවා. ඒ මිනිසුන්ටත් වාසී ලාභයි ලේසි පහසුයි. අර භක්තියෙන් ඉන්න භක්තියෙන් මෝඩ වූ උපාසකම්මලා උපාසක මාත්‍රු දෙගොල්ලම තාමත් ගිහිල්ලා සමහර ස්වාමීන් වහන්සේලා තාමත් ගිහිල්ලා මේ මෝඩ වැඩෙත් කරනවා.
අවසරයි අපේ හාමුදුරන්.
ඔව් ඔව් බුදුන් දකින්න කියන්නේ බව උදුරාද මේ වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි අපේ හාමුදුරන් වහන්සේ, අපේ දරුවෝ ගමනක් යනකොට හරි රැකියාවකට යනකොට හරි අපි ආශිර්වාද කරනවා. පිහිට දෙවියන්ගෙන් පිහිට ඉල්ලලා තියුණා බුද්ධඝම ඔළුව උඩ තියාගෙන ඉන්න කාලේ. නමුත් දැන් බුද්ධ ධර්මය මේ බැබලෙන කාලේ අපි කොහොමද අපේ දරුවන්ට ආශිර්වාද කරන්නේ? පිහිට
ආශිර්වාද කරන්න ඕන යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් සානයක් වේවා. එච්චරයි. මොකද්ද වෙන්න ඕන? යහපතක්, සිතක්, ශාන්තියක්, සහනයක්, සුවයක්. සුවපත් වෙත්තා කිව්වනම් ඒක හුඟක් හොඳයි. හැබැයි බුදු සරණයි කියන එක, ධම්ම සරණයි, සංඝ සරණයි කියන එක සම්පූර්ණ බුද්ධාගමට වැරදි දෙයක්. අරණ විභංග සූත්‍රයේ බැලුවනම් මොකද සරණයි කියන එක තේරුම් ගන්න පුළුවන්. අර මේ පිරිනිවන් පෑ බුදුහාමුදුරුවන්ට, අර පොතේ තියෙන ධර්මයට, අර සංඝ කියන අපිට සරණ වෙන්න පුළුවන්ද? එහෙනම් බුද්ධ හාමුදුරුව අත්තාහි අත්තනෝනාතෝ කොයිනාතෝ පරාසියෝ කියලා අර මේ නත්තිමේ සරණං අඤ්ඤං කියන ගාථාව කියන්න, මේ ධර්මයේ කියන්න. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන කාටවත් අපිට නිවනට සරණ වෙන්න බෑ. පෑත්ම වාර්තාගෙන යන සරණු නැහැ. මොකටද සරණ වෙන්න පුළුවන්? පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න සරණ වෙන්න පුළුවන්. දෙවියන්ට පිහිට දෙවියන්ගෙනු පිහිට ඉල්ලන්න පුළුවන්. හැබැයි බුදු සරණක් නැහැ. බව තියෙන්නේ උදුරා දෙමේ. සරණ කරගන්න නෙමේ.
සමිනන් සවසරයි මේ අභිවාදන සීලිස කියන ගාතාව හැම පින්කමකදීම
ඒකත් ඉතින් මේ පස්සේ හදාගෙන හදාගත්ත ගාතාවක්. අර ඉතින් සාමින් වහන්සේලා වදින්ට වඳිනකොට මේකේ තියෙන යම් කිසි හරයක්. මේක අභිවාදන සීලිස. මේක ඒ කියන්නේ දැන් සිල්වන්තයෙකුට වැඳ කියන එක. සිල් සීලෙන් කවදක්වත් නැහි සීල වතන් හෝති කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදු කෙනෙක් බුදු වෙන්නේ සීල් වතක් කියනව මේ සීල් රකින්න කියා දෙන්න නෙමෙයි. මොකටද බුදු කෙනෙක් බුදු වෙන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණේ කියා දීලා අටක්කර තීන පදා සම්බුද්දේන ප්‍රකාශිත. නැහි සීල වතන් හෝති. ඒක නිසා පස්සේ කාලෙක ඉතින් අර පෘථග්ජන මේ හාමුදුරුවරු මේ අභිවාදන සීලිත ගාථාවත් දැන් ඕක ආදාගෙන තියෙන්නේ එක පොළොන්නරු යුගයෙන් පස්සේ දමදෙනි යුගයේ විතර තමයි. බුදුහාමුදුරන් කාලේ තිබිච්ච එකක් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ සංඥාවේ අනිච්ච බව පඤ්චස්කන්ධය ඇසුරෙන් විස්තර කරලා සංඥාවේ අනත්ත්‍ය බව පඤ්චස්කන්ධය ඇසුරෙන් නැතුව ආයතන ඇසුරෙන්.
ඔව් අනත්ත්‍ය බව ආයතන ඇසුරෙන්. අත්තර කරගන්නේ ආයතන. අත්තර කරගන්නේ ආයතන. ඇහෙන් දකින් රූපේ අත්තර කරගන්න. කනෙන් අහන ශබ්දේ අත්තර කරගන්න. අඤ්ඤත්ව බහිත දෙක. එක හරි.
ගෞරවනීය රහතුන් වහන්සේ මේ දේව සංකල්පය මේ අපේ රටේ ඇති වෙන්නේ මොන බකවානුවේ ඉඳලාද? මේකට තදින් බෑ.
දේව සංකල්පය අබේගිරිය හැදුව දවසේ ඉඳන්ම ඇහිලා තියෙනවා. ඔය කියන්නේ වෛතුල්‍ය වාදය අර අබේගිරියට ආවනේ ඉන්දියාවෙන් මේ තන්ත්‍රයානේ වෛතුල්‍ය වාදය නීලපටපැන්දිනිකායේ මෙහෙම දේවවාදී සංකල්ප එදා ඉඳන්ම දේවවාදී තිබුණා. ඊට ඉස්සෙල්ලා දේවවාදී තිබිලා තියෙනවා. අනුරාධපුරයේ නවනගරේ ඕ කියන්නේ අනුරාජපුර කියන්නේ නවනගරේ ඊට ඉස්සෙල්ලත් දෙවියන්ට අර කාලදේව කෝවිලක් හදලා තිබිලා තියෙනවා. දේවවාදයේ අතීතේ ඕනතරම් කල් බුදුහාමුදුර බුදු වෙන්නේ ඉස්සෙල්ලත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. දේවවාදයේ නැති කරන්න බෑ ලෝකේ කාටවත්. දේවවාදයේ තියෙනවා. මිනිස්සු ඉන්නකම් දේවවාදයකුත් තියෙනවා. දෙවියොත් ඉන්නවා. ඒකත් හැබැයි දැන් අද ලංකාවේ දෙවිය ඉන්න 300 ගාන. ඔය විෂ්ණු සමන් කතරගම විභීෂණ ගම්බාර ඌණියන් මෙහෙම ඉන්නවා. අන්තිමට මේ රන්වල දෙවියොත් ඉන්නවා. ඔය දෙවියෝ පිළිබඳව බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ සූත්‍රයක් ටික නිපාති කියලා තියෙනවා. දෙවියෝ කොටස් තුනක් ඉන්නවා. සම්මත දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව. ඒ කාලේ දේව කියලා කොටසක් කුලයක් ගෝත්‍රයක් හිටියා. අදත් ඉන්න ඔය දේව සුරේන්ද්‍ර, දේව පුර, දේව ඔය තියන්නේ දේවේන්ද්‍ර මේ වගේ ඉන්නවා. ඒ දේව කියන කොටසක් එදත් හිටියා දේව හෙළයා. ඒ නිසා ඒ කාලේ මේ දේව කියන කොටස උප්පත්ති දේව. ඊළඟට නියම නිවැරදි දේවත්වයට පත් වෙන, ගති අනුව දේවත්වයට පත් වෙන දේව කොටසකුත් හිටියා. එයයි උප්පත්ති දේව. සම්මත කරගත්ත දේව තව කොටසක් විසුද්ධි දේව කිව්වේ අරහතුන් වහන්සේලාට. අරහතුන් වහන්සේට කිව්වේ මොකද්ද? විසුද්ධි දේව. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර නිසා විසුද්ධි දේව වුණා. ඒ වගේම අර දේවයන් වහන්සේට කිව්වේ, දේවයන් වහන්සේ කියන්නේ අර සම්මත දේව. ඒ වගේම අර උප්පත්ති දේව කිව්වේ ඔය අපි අද කියන දෙවියෝ නෙමේ, නමුත් දේව කොට්ටාසයක් ඉන්නවා. අපි පින් දෙන්නේ ඒ උප්පත්ති දේව, නමුත් සම්මත දේව කොට්ටාසයක් ඉන්නවා. දැන් සම්මත දේව ගත්තහම අපි ගම්කෝ කතරගම දේවාලය, එක්ක විෂ්ණු දේවාලය දෙවිනුවර, එක්කෝ මින්නේරිය දෙයියෝ, එක්ක රංවල දෙයියෝ, එක්කෝ සමන් දෙයියෝ, ඔය ඕනම දේවාලය ගත්තහම ඔතන පසුබිමේ ඉන්නවා ඒ කාලේ අතීතයේ මිනිහෙක් වෙලා ඉපදිලා සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි විශේෂ වැඩ කරපු පුද්ගලයෙක් මිය පරලොව ගියාට පස්සේ දේවත්වයට පත් කරලා සම්මතයෙන් දේවාලයක් හදලා ඒ දෙවියන්ට පුද පූජා කිරීමේ ක්‍රමයක් මේ රටෙත් ඉන්දියාවෙත් හැම රටකම තියෙනවා. දැන් යේසුස් වහන්සේ දෙවියෝ කියලානේ කියන්නේ. ඈ යේසුස් වහන්සේට අද අර දිව්‍ය පුත්‍රයාණන් දේවයි දෙවියෝ. ඒ සියලු දෙනා මිනිස්සු. දැන් මේ කතරගම හිටියේ මහාසේන කියන බුදුහාමුදුරුවොත් එක්ක එක පන්තියේ අර තක්ෂිලාව ඉගෙන ගත්ත රජ කුමරි. ඒ රජ්ජුරුව දැන් සිද්ධාර්ථ කුමාරයා මහන වෙනකොට ඒ රජ්ජුරුව මේ ලිච්ඡවි මෙහා පැත්තේ ඔය කීරිගාම කියන එකේ රජ වුණා. රජ වුණාම තමන්ගේ අර එක පන්තියේ හිටිය මිත්‍රයා බුද්ධත්වයට පත් වුණා, එමන මහන වුණා කියලා දැනගත්තාම ගිහිල්ලා ඒ කඩුව ගෙනත්ලා කෙස් කපා ගත්තා රජ මාලිගාවෙන්. කඩුව ඉල්ලගෙන ඇවිල්ලා ඒ කඩුව තැන්පත් කළා මේ කිහිරි වෙහෙර හැදුවා. ඒක නිසා ඒ මහාසේන කියන මහාසේන දේවාලයක් එතන හැදුවේ. නැතුව මෙන මොකක්වත් හැදුවේ නැහැ. ඊට පස්සේ කාලෙක මේ ඉන්දියාවෙන් ආව බලවේගයක් නිසා, Hindu බලවේගයක් නිසා මේ අර ස්කන්ධ පුරාණ කියලා. දැන් ස්කන්ධ පුරාණේ නිසා මේක ස්කන්ධ දේව වුණා. පස්සේ කාලෙක ඒක මේ Hindu බලපෑම. ඒක දැන් ඔය විෂ්ණු පුරාණේ නිසා විෂ්ණු වුණා. උප්පලවන්නා රජ, උපුල්වන් රජ තුමා බුදුහාමුදුරන්ට සමකාලීනව දෙවිනුවර රජ කර රජු උප්පලවන්නා. උප්පලවන්නා රජු උපුල්වන් දෙවිය වුණා. පස්සේ කාලෙක විෂ්ණු පුරාණය හැටියට වෙනස් කරගත්. මේ ඔව් දැන් ඉන්දියාවේ මිනිස්සු විෂ්ණු තමයි පළවෙනියා. බුදුහාමුදුරුවෝ විෂ්ණුගේ දසවෙනි අවතාරය. ඉතින් ඒ වගේ දැන් මේ ළඟදිම ඇති වූ දෙවියෝ රංවල දෙවියෝ. ඔය කැලණි ගඟේ ඔය පූගොඩට එහා පැත්තේ රංවල තොටුපොළ තිබුණා. මේ රංවල තොටුපොළේ අර ඔරුවෙන් මිනිස්සුන් ඒගොඩ මෙගොඩ කළ තොටියා මිනිස්සුන් බොහෝ අර වැහි කාලේට වතුර කැලණි ගඟේ ගම් වතුර ගාලක ගලපු කැලණිට මිනිස්සු ඒගොඩ මෙගොඩ යන්න ගියාම ඔරු වලින් මේකේ මිනිස්සුන් ගහගෙන ගියා. මැරෙන්න ගියා. මේ මැරෙන්න ගිය මිනිස්සුන් මේ රංවල තොටිය සියලු දෙනාම බේරගත්තා. සෑහෙන ගානක් බේරගෙන. ඒ නිසා රංවල තොටිය මැරුණාම දේවත්වයට පත් කළා. දේවාලයක් හදලා අද ඔය කොස්ගම, විසාවේල, රංවල, පූගොඩ, හංවැල්ල, පාදුක මේ පැත්ත හැම තැනකම තියෙන්නේ මොකද්ද? රංවල දෙයියන්ගේ දේවාල. ඒ වගේම මින්නේරි දේවාල. මින්නේරි මහසෙන් රජුරේ මහසෙන් රජුරු. වෙනුවෙන් මින්නේ. ඒ වගේම ගම්බාර දෙයියෝ ඉන්නවා. පූණියන් දෙයියෝ ඉන්නවා. හතරවරන් දෙයියෝ ඉන්නවා. හතරවරන් දෙයියෝ කියන්නේ මේ ලංකාවේ හිටිය චත්තාරෝ මහරජා. ගෝත්‍ර හතරක රජවරු හතර දෙනා දේවත්වයට පත් කළා. දැන් චත්තාරෝ මහරජා හතරවරන් දෙයියෝ කරගත්තා. ඒක නිසා අපිට දෙයියෙකුට නමක් දාන්න බෑ. උත්පත්ති දේවණ දෙයියෝ ඉන්නවා. කිසි කෙනෙකුට නමක් දාන්න බෑ. හැබැයි පින් දෙන්න පුළුවන්. පින් ගන්නත් පුළුවන්, පින් දෙන්නත් පුළුවන්. හැබැයි ඔය සම්මත දෙවියෝ කොහෙවත් ඉන්න අය නෙමෙයි. මිනිස්සු හිතෙන් මවාගෙන නිර්මාණය කරගෙන ගොඩගත්ත හදාගත්ත අය. මේක හොඳට තේරුම් ගත්තොත් අද මේ කරන්නේ ඔක්කොම මිනිස්සු පූජාවට තියන්නේ වඳින්න පුදන්න යන්නේ කොහාටද? අර සම්මත දේවාලවල අර නියම දෙවියන්ට මිනිස්සු පින් දෙන්නේ. හැබැයි ඔතන දැන් මෙහෙම එකක් වෙනවා. දැන් අපි මේ මොකක්වත් නැතුව කිසිම දේවාලයක් මොකක්වත් නැහැ කැලේ කොහේ හරි ලොකු ගහක් තියෙනවා කියමුකෝ. දැන් ওই ගහට අපි එක්කෙනෙක් කවුරු හරි ගිහිල්ලා පානක් පත්තු කරනවා. හෙට වෙනකොට තව හතර පහ දෙනෙක් එනවා. දැන් මෙතෙන්දි මිනිස්සු මේක සම්මත කරගන්නවා. හැබැයි ඔකේ පරම සත්‍යයකුත් තියෙනවා. ඔතන දැන් මිනිස්සු රැස් වෙනකොට පාම් පත්තු කරනකොට පූජා තියෙනකොට පූජාවට තියෙනකොට පින් ගන්න අර නියම දෙවි දේවතාවෝ භූතය පෙරේතයෝ අර පින් ගන්න ඔතෙන්ට එක්කව වෙනවා රැස් වෙනවා එතන අධිග්‍රහිතව ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක වෙනවා. කවුද මේ නිර්මාණය කළේ? මිනිස්සු. මිනිස්සු විසින්මයි දෙවියන්ව නිර්මාණය කරන්න. දෙවියන්ට පින් දෙන්නෙත් ඔක්කොම කරන්න. පූජා තියන්නෙත් ඔක්කොම. ඉතින් ඒක නිසා දැන් කොතනක හරි දේවාලයක් හදලා පින් දෙනකොට එතෙන්ට අර උප්පත්ති දේව කොටස් ඇවිල්ලා එතන රැක්විලා එතන පින් අරගෙන එතන ඉන්නවා. ඒක වෙනවා. නමුත් ඔය කියන දෙවියෝ නමින් කියපු දෙවියෝ එතන නෑ.
රහතුන් වහන්සේ මේ මිනිස් ඔක්කොම දෙවියන් දෙවියන්ට පුදු පූජා තියන දෙවියන්ගේ පිහිට බලාපොරොත්තු වෙන දෙවියන්ට එහෙම පිහිටක් වෙන්න පුළුවන්ද?
කිසිම දෙවියෙකුට බෑ. මිනිසුන්ගේ පිහිට තමයි දෙවියන්ට තියෙන්නේ. දෙවියන්ට තියෙන එකම පිහිට මොකද්ද? මිනිසුන්ගේ පිහිට. මිනිසු මේක තේරුම් ගත්තා නම් ආයි මොකවත් වෙන්නේ නෑ.
ඒ කියන්නේ අපි දෙන පින් වලින් තමයි දෙවියෝ ජීවත්
වෙන්නේ. අපි දෙන පිනෙන් තමයි දෙවියෝ යැපෙන්නේ, ජීවත් වෙන්නේ, අර දේව සම්පත් වැඩි කරගන්නේ සියලු දේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. හැබැයි අපි පින් දෙවියන්ට පින් දීම නවත්තන්න හොඳ නැහැ. අපි දෙවියන්ට පින් දීම කොහෙවත් නවත්තන්න හොඳ නැහැ. අපි පුළුවන් හැම වෙලාවෙම අපි පින්කම කරගත්ත හැම වෙලාවෙම සබ්බේ දේවා අනුමෝදන්ති කියලා පින් පවරන්න ඕන, පින් දෙන්න ඕන 305 දාගෙන. ඒ පින් ගන්න දෙවියෝ ඉන්නවා කොච්චර කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්නවා. එයාට පින් ලැබෙනවා, පින් ගන්න පුළුවන් වෙනවා. අපි දෙන පින් එනිසා අපි පින් දෙන්න ඕන. පින් නොදී හිටලා හරියන්න. හැබැයි අපි දැන් මේ හිටලා මේ ගිහිල්ලා දෙනවනේ දැන් පින් ඔය. එහෙම දෙවියෙන් නැහැ. දැන් අපි කතරගමට ගිහිල්ලා කතරගම දෙවියන්ට පින් දෙනවා. එහෙම දෙවියෙක් නැහැ. හිටියත් අර මහසේන රජුරෝ කතරගම දෙවියෝ නෙමෙයි.
අවසරයි අරහතුන් වහන්ස, මේ කායගත සතියේ විස්තර වෙන ආකාරයට ස්වාමීන් වහන්ස අර චතුර්ථ ධානයට ගිහමකට පස්සේ ප්‍රඥා
අභිඥා ලැබෙනවා.
අභිඥා ලැබෙනවා. ඒ ආර්ය අභිඥා තුලදී අර
අභිඥාවල ආර්ය අභිඥාන ආර්ය අභිඥා නැහැ. චතුර්ථ ධානයට පත් වුණාට පස්සේ අභිඥා ලැබෙනවා.
එතනදී අර ත්‍රිවිධ ඥාන ලැබීමේදී දිව්‍ය සෝත
ත්‍රිවිධ ඥාන, ඊට පස්සේ ත්‍රිවිධ ඥාන ලැබෙනවා.
ඒකේ ස්වාමීන් වහන්සේ
ස්වාමීන් වහන්සේ දැන් වෙසක් පෝයත් ළඟ එනවා.
ඔව්.
ළඟ එන වෙලාවේදී මේ හුඟ දෙනෙක්ම අපේ මේ උපාසක අම්මලා උපාසකලා තාත්තලා දරු දැරියෝ හුඟාදුරට ලැහැත් වෙනවා අර මල් පහන් පූජා කිරීමට. ඒක එක පාටම අඩු කිරීම ටිකක් මේ කරන්න බැරි තරම් තත්ත්වයක් වාගේ තියෙනවා. තව එකක් අරහතුන් වහන්ස කාලාන්තරයක් තිස්සේ අපිත් පොඩි ඒවන්ට කිව්වා දුව මල් කඩන්න, දුව මල් පූජා කරන්න, පහම් පත්තු කරන්න, බකට් හදන්න, ඒව ඔක්කොම කියපු. එතකොට මේ සීයගෙන් ආයි දැන් ගෙදර ගියාම මොකද මේක මේ පලානේ ගිහිල්ලා ඉගෙන ගත්තේ මේවද 100 කියලා ආයි.
දැන් මෙහෙමයි, දැන් මේ ඉගෙන ගත්ත දේ සන්දර්ශන විය යුතු නෑ. දැන් ඔය සියලු දේ වෙසක් කූඩු හැදීම, මල් ඔය තොරන් බැඳීම, ඔය කියන්නේ ඔය කරන ඒවා මොකද්ද? සන්දර්ශන. දැන් සං කියන්නේ මොකද්ද කියලා සීයා කියා දෙන්න
ඕනේ.
රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන සියලු දේ සං.
ගරු ස්වාමීන් වහන්සේ, අපිට ඒකට හැම දෙනාටම ලංකාවට බුද්ධයක්. අපි දැන් වෙසක් පෝයට එක පහනක් පත්තු කළොත්, එක මල් රට්ටියක් පත්තු කළොත් අර නාමිකෝ
ඒක හොඳටම ඇති.
ආන්න මොකද ඒක අපිට කියන්න පුළුවන්. අපි එක පහනක් පත්තු කරනවා, එක මල් රට්ටියක් පූජා කරනවා. අපි එක පහක්
එක මල් වට්ටියක් ගන්න එක මලක්
එක මලක් ඇති. ඔව්. නැත්නම් මම නම් අපේ ගෙදර තියලා දෙනවා. අපේ ගෙදර අපේ උපාසකවන්ට මම
කියද්දී දැන් මෙහෙමයි. එක පහනක් පත්තු කළත්, එක මලක් පත්තු කළත් අර පුප්පම් මිලායාති අතයි දම් මේ කායෝ තථාති සීය කියා දුන් නැත්නම් මුණුපුරාට අර්ථ ධර්ම නිරුක්ති හැටියට මේකෙන් සිහිපත් කරගන්න ඕන, මෙනෙහි කරගන්න ඕන, අනුස්සති කරන්න ඕන මේකයි කියලා වැඩක් වෙන්න.
ගරු ස්වාමීන් වහන්සේ, මට කිව්වර එක පාටම දැන් ගෙදර ගිහිල්ලා අපි දැන්
හරි මෙහෙමයි එකපාරටම දාන්න එපා ටික ටික දාන්න ඕනේ තේරුණාද
තව එක කරාදුනාන්ත ඔබ වහන්සේ අර ලියපු පොත දැකලා තමයි මමත් මේ ඇත්තෙම මම බොහොම සතුටු වුණා ඔබ වහන්සේ ගැන ගුණ වර්ණනා කරනව නෙවෙයි ඒ පොත දැකලා මම කියෝ කියෝ හිටියා ඒක මං කියුවා අන්තිමට වෙන උපාසකම්ම කෙනෙකුට දුන්නාම කෝ ආ අනි අම්මේ ඕ අර අර පව්කාර හම්දුරුවන්ගේ පෙන්නන්නොත් එපා කියලා කිව්වා මම
එහෙම තමයි ඉතින් අර මිත්‍යා දෘෂ්ටි අන්න නියත මිත්‍යා දෘෂ්ටි
ඔව් මගේ ගමන් කතා කරන්නේ
නෑ ඒගොල්ලෝ මොකද දිට්ටි ගතන් දිට්ටි ගහනන් දිට්ටි කාන්තාරන් දිට්ටි විසූකා
ඉතින් මම එයාට කතා කරන්න ගියෙත් නෑ මම හැරිලා ආපහු ආවා දෙවෙනි සැරේට එයා යවනවා එයාගේ දුව මේ මාමේ අර පොත පොඩ්ඩක් ඉල්ලගෙන යන්න කිව්වොත් මං ගෝ හා කමන්න නෑ ගිහිල්ලා බලන්නකෝ ගිහලා මං එයාට දුන්නා
ආ එයා භාවනාවටත් ආවා
නෑ එන්නේ නැති වන් හිතන්නේ හරි
එහෙම තමයි ඉතින් දැන් ඔය මහත්තයා විතරක් ඒ උපාසකම්ම විතරක් නෙමේ දැන් මේක අහපු හැටියේ එක පාට මේ මෙතෙන්ට මේ ඇහිලා තියෙන බොහෝ පිරිසකුත් එක පාට විරුද්ධ වුණා මොකද තමන්ගේ දෘෂ්ටියට මේක ගැළපෙන්නේ නැහැ තේරුණාද තමන් මෙතෙක්කල් ඉගෙන ගත්ත දෙයට දැනගත්ත දෙයට උගත් දෙයට මේක කිසි දෙයක් පෑහෙන්නේ නැහැ. ඉතින් ගැටුමක් එනවා. ඒකයි ඔය ගැටුම. මේ වැරදියට බ්‍රේන් වොෂ් කළා. මොකද කළා තියෙන්නේ? බ්‍රේන් වොෂ් කළා. කවුද කොහෙද බ්‍රේන් වොෂ් කළේ? අර දහම් පාසලේ අර බුද්ධාගම උගන්නලා මේ ඉතිහාසයේ වැරදියට උගන්නලා ඔක්කොම ළමයින්ව පොඩි කාලේ 3-4 පහේ පන්තිවලදී ඔක්කොම අර බ්‍රේන් වොෂ් කළා. දැන් ඉතින් ඔය වයසක උපාසකම්මල උපාසක මහත්තයා ලැබුණත් අර අතීතයේ ඉගෙන ගත්ත දේ තාමත් එහෙමයි. තාමත් අර බුදුහාමුදුරුව මාර්යත් එක්ක සටනක් කළා, යුද්ධයක් කළා. අර තණ්හා රති රඟා කියන දුවල තුන් දෙනෙක් ඇහිලා නැටුවා රැඟුවා කියලා තමයි හිතන්නේ. අර නෙළුම් මල් හතක් පිට ගියා. අර බුදුහාමුදුරන්ගේ එක නාහයකින් තල් කඳක් වගේ ආවා අනික් කඳෙන් අනික් නාහයෙන් ගිනි කඳක් ආවා ඌ තමයි ධාම හිටගෙන ඔය ඇත්තද ඈ ඔය ඇත්තද අර අස්සයාගේ වලිගේ ඉල්ලලා යන්න ගියා අර ගඟෙන් පැනලා මහා බ්‍රහ්මයා දුන්න අටපිරිකරක් අරන් මහණ වුණා ඔය ඇත්තද ඕවා එකක්වත් මේ බෞද්ධ සාහිත්‍ය මිසක් නියම ඇත්ත පරම සත්‍ය නෙමේ සියලු දේ පස්සේ කාලෙක ඔය පොත්වල තියෙන්නේ ඔය පොත් කොහෙ ලියපුවද ඒක හොයන්න ඕන කොහෙද ඔය සාහිත්‍ය තියෙන පොත් ලිව්වේ මේ ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් පොත් දෙකක් ලිව්වා ලලිත විස්තරය කියන පොත ලිව්වා ඉන්දියාවේදී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 980කට විතර පස්සේ දිව්‍යාවදානිය කියන පොතක් ලිව්වා ඉන්දියාවේදී අර ශිලාදිත්‍ය රජුරුවන්ගේ කාලේ මේ පොත් දෙකම ලිව්වේ සංස්කෘත භාෂාවෙන් මේ පොත් දෙක තමයි සංස්කෘත භාෂාවෙන් ඉන්දියාවේ බුද්ධාගමේ මහායානික බුද්ධාගමේ බොහොම හොඳ පොත් දෙක හැටියට තිබුණේ මේකේ තමයි අර 820 බුදුවරු ඉන්නේ ජෛන මුනිවරු 24යි අර කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම 4 එකතු කළා නං 28ක් දාලා 820 බුදුවරු දැම්මා. ওই නිර්මාණ ඔක්කොම. ඔහෙම ඇත්ත නෙමෙයි. බුදුවරු හිටිය අනන්ත අප්‍රමාණ. නමුත් ඒ ජෛන මුනිවරුත් හිටියා. ලෞතරා බුදු කෙනෙකුට මුනි කිව්වේ නැහැ මහා මුනි කිව්වේ. ඉතින් ඒක නිසා අර සංස්කෘත භාෂාවෙන් තිබිච්ච පොත් දෙක මේ ලංකාවේ හිටිය අර ආනන්ද මෛත්‍රී කියන හාමුදුරුවෝ හොඳ සංස්කෘත ඉගෙනගෙන ඉන්දියාවට ගිහිල්ලා කාලයක් හිටලා ඔය ලලිත විස්තරයයි දිව්‍යාවදානය කියන පොත් දෙක අරන් ඇවිල්ලා සිංහලට පරිවර්තනය කරලා ලිව්වා 1931 විතර කාලෙකදී බුද්ධ චරිතය කියලා පොතක්. හැබැයි අදත් තියෙනවා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ පැහැදිලිව මේක කියලා තියෙනවා මම මේ කරන්නේ අර ලලිත විස්තරයේ දිව්‍යාවදානයේ තිබුණු මේ විස්තරය මේ බුද්ධ ඉතිහාසය සිංහලට පරිවර්තනය කිරීම එහෙමම කියලා තියෙනවා ඉතින් ඒක කවුරුවත් සලකන් නැතුව ඒක විෂය නිර්දේශයට ඇතුල් කළා 1935 බොහොම මිනිසු විරුද්ධ වුණා එදා. නමුත් ඕක දැන් අර ළමයින්ට බුද්ධ චරිතය කියන පොත දැන් බුද්ධාගම හැටියට උගන්වන්නේ ඔය බුද්ධ චරිතයේ පොත. ඕවා ලංකාවේ බුද්ධ චරිතයක් නෙමේ, බුදුහාමුදුරන්ගේ අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතයක් නෙමේ. ඔය කාර ලලිත විස්තරයේ දිව්‍යාවදානයේ තිබ්බ අපබ්‍රංශ බොරු ප්‍රබන්ධ දේවල්. ඒවා අපේ මේ බුද්ධ ශාසනයට අයිති අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ දේවල් නෙමේ. ඔය සාමුලින්ම ඉන්දියාවේදී හැදුව ලිව්ව නිබන්ධනය කළ ප්‍රබන්ධනය කළ වැරදි දේවල්. ඒව තමයි අද ඔක්කොම උගන්වන්නේ ලංකාවේ බුද්ධාගම කියලා, බුද්ධ චරිතය කියලා. ළමයින්ට පොඩි කාලේ උගන්වන්නේ. ඉතින් පොඩි කාලේ ඉගෙනුවාම මේක වෙනසක් කරන්න ලොකු වෙනකොටත් ඒකම එහෙමම ස්ථාපිත වෙලා තියෙනවා. මේක ඇත්ත කිව්වට විශ්වාස කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ, එක පාට ගැටෙනවා, තරහ යනවා. ඕක නෙමෙයි අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි දන්නේ මේක. ඒක හරි. ඕකයි හේතුව, නැතුව වෙන මොකක්වත් නෙමෙයි. මේක ඇත්ත දන්නවා නම් ඇත්ත හෙළි කරලා දෙන්න ඕන. පරම සත්‍ය. එතකොට මිනිස්සු රැවටෙන්නේ නැහැ. අපි ළමයින්ට දැන් මේ බුද්ධ චරිතය හැටියට සම්පූර්ණයෙන්ම ඔක්කොම ඔය විවෘත කරලා පෙන්වන්න ඕනේ. මේක මේ ඉන්දියාවේ දිලිව සංස්කෘත පොතක තියෙන එක තමයි මේ බුද්ධ චරිතය කියලා අපිට මෙච්චෙක් කල් උගන්වලා තියෙන්නේ. මේක වැරදි. එච්චරයි. ඊට පස්සේ හරියනවා.
අවසර භාග්‍යවතුන් වහන්සේ, මේ දැන් අපි සතරවරම් දෙවියන්ට වඳිනවනේ. සතරවරන් දෙවියන්ට වඳිනවනේ. එතකොට ආටානාටියක් කියනවනේ. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ඔය මේ යක්ෂ ප්‍රේත ඒ වගේ අවස්ථාවලදී බය කියවුනාම ඔය ආටානාටි සූත්‍රය දැන් සජ්ජායනා කරනවනේ. එහෙම කරලා ප්‍රේත භූත එහෙම කොටස් අයින් වෙනවා කියලා කියනවනේ.
එහෙම එකක් නැහැ. මේක ඇත්තම ඇත්ත කතාවක් ආටානාටිය සූත්‍රේ. මේක ඉතිහාසය ආටානාටිය සූත්‍රයේ ඉතා පැහැදිලිව තියෙනවා. එදා මේ හෙළබිමේ හෙළ හතරක් තිබුණා. දේවහෙළේ, යක්ෂහෙළේ, නාගහෙළේ, කුම්භාණ්ඩහෙළේ. මේ යක්ෂහෙළේ, නාගහෙළේ, කුම්භාණ්ඩහෙළේ හිටියා ප්‍රධාන රජවරු හතර දෙනෙක්. වෛශ්‍රව, විසමුණි, විරූඪ විරූපාක, දසරත්ත වෛශ්‍රවණ විසමුණි. චත්තාරෝ මහරජා. ආටානාටිය සූත්‍රයේ මුලින්ම තියෙනවා චත්තාරෝ මහරජා. රජවරු හතර දෙනෙක්. රජවරු හතර දෙනෙක් රෑ එලි දල් වගෙන පන්දන් එල්ලගෙන තමන්ගේ සේනාවනුත් එක්ක. රජවරු නිකන් එන්නේ නැහැනේ, අඩුගානේ 20ක් 30ක් එක්කනේ එන්නේ. හතර දෙනෙක් එනකොට 100ක් 200ක් පන්දන් එල්ලගෙන එන්නේ. ඇහිලා බුදුහාමුදුරුව හම්බු වෙලා කිව්වා දැන් මේ වන විට දැන් මේ සීමා මායිමක් තිබුණා. අර යක්ෂ හෙළයයි මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් හිටිය දේව හෙළයයි ජම්බුද්දීපය අතර මේ සීමා මායිම් වලින් යක්ෂ හෙළය තිබුණේ කැලි ගල් ගුහා මේ වෘක්ෂ මේ මෑ. එතකොට අර කර්මස්ථාන අරගත්ත බුද්ධ ශ්‍රාවකයෝ මේ බවුන් වඩන්න, යෝග කර්ම කරන්න, ආනපාන සති සමාධිය වඩන්න ගිය කොහාටද? අර මායිමේ තිබුණු ගල් ගුහා වලට, කැලෑවලට, මේ වගේ තැන්වලට. එතකොට අර යක්ෂ හෙළේ, කුම්භාණ්ඩහෙළේ, නාගහෙළේ ඔය යක්ෂ නාග ගෝත්‍රිකයෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිගත්තේ නැහැ. එයාගෙන් කරදර කරා. මේ කරදර කිරීම නිසා බුදුහාමුදුරන්ට නොයෙක් වර මේ යක්ෂ දමනයක් කරන්න, මේ ධර්මයේ කියන්න නොයෙක් ඒවා කියන්න වුණා. නමුත් මේ ප්‍රධාන රජවරු මේ ධර්මයේ ටිකක් තේරුම් ගත්තා. ඒ ගමන රාජසභාවේ අර ආටානාටා කියන නගරේ නගරයක් ආටානාටා පුරනාටා කුසිනාටා පුරකුසිනාටා කුසිපුරනාටා නාටා කියලා නගර නමයක් තිබුණා යක්ෂහෙළේ. ටාවලින් ඉග අවසන් වෙන ඒක නමෙම තියෙනවා ආටානාටිය සූත්‍රයේ. ඒ නාටා කිව්වේ නගරයක්. දැන් දේවහෙළේ තිබ්බේ පුර, තිදස පුරේ, ලංකායන් ජම්බුද්දීපේ තිදස පුරේ. අර යක්ෂ ගෝත්‍රිකයන්ගේ තිබුණේ නාටා නගර. තේරුණාද? ඒ වගේම නාග ගෝත්‍රිකයන්ගේ තිබ්බ නාගර ඒවා නගර තේරුණාද? නා විමන, නා උටුන්න, නා විමන, නා කුළු ගමුව ඔතිය නාවින්න මහනාගපුර ඒවා නාග ගෝත්‍රිකයන්. ඒ කාලෙ මේවා හිටිය මේ රජවරු අර තමන්ගේ රාජ සභාවක් තිබුණා. ඒ රජවරු හතර දෙනාගේම පාලන ප්‍රදේශයේ වෙනම රාජ සභා තිබුණා. එක්තරා රාජ සභාවක් තිබ්බා හටනනාටේන සුල. ඒකේ රජවරු සියල්ලම එකතු වෙලා සියලු කරුණු සාකච්ඡා කළා. දවසක් ආවා ප්‍රශ්නයක් මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට. ඒ තමන්ගේ යක්ෂ ගෝත්‍රිකයන්, නාග ගෝත්‍රිකයන් නූගත් උලාරා යක්කා, උලාරා නාගා, උලාරා කුම්බාණ්ඩා කියලා තියෙනවා. මේ අය හරියට කරදර කරනවා. ඒ අය පන්සිල් රකින්නේ. මේ ආටනාටිය සූත්‍රයේ මේ සියල්ල තියෙනවා. ඒගම මේ රාජ සභාවේ මේ කාරණේ සකස් කරලා කතා කරලා සියලු දේ කතා කරලා රාජ ආඥාවක් පනවගත්තා. ඒක ආටානාට ආඥාවක්. ආඥාවක් පනවගත්තා රාජ සභාවෙන්. අර සීමා මායිමේ 40 දෙනෙක්ව පත් කරලා ඒ 40 දෙනාට නම් 40ම දාලා තියෙන ආටානාටි සූත්‍රේ බලය පවරනවා. අර බාල යක්කු, සිල් රකින්න ඇති යක්කු, නාගයෝ, ගෝත්‍රිකයෝ, යක්ක පෝතිකා, යක්ක පෝතිකා, නාග පෝතිකා, නාග යම් කිසි කෙනෙක් මෙහෙම කරදර කරන්න ආවොත් බුද්ධ ශ්‍රාවකයෙකුට අර මේ යෝග කර්ම කරන කෑ ගහලා කියන්නේ කියලා. ඒ කාලේ තිබුණ නැහැ ටෙලිෆෝන්. ඒකින්ද හද්දන ගා කෑ ගහලා කියන්නේ. අදා රාටනාටි දානකොට සද්දාක. මේක තමයි මේ මෝඩ ගුඩ මිනිසුන්ගේ වැඩි. එදා කිව්වේ අර යක්ක ගෝත්‍රික කවුරු හරි ආවොත් කෑ ගහලා කියන්න කිව්වා. අර නායකයෙක් ඇහිලා ඒකට නියම ප්‍රතිකර්මය කරයි කියලා. මෙහෙම මේ රාජාඥාව බුදුහාමුදුරන්ට සියලු විග්‍රහ කළා. හැබැයි මේ ආටානාටි සූත්‍රයේ ඉන්නකොට දැන් බුදුහාමුදුරුවොත් හරියටම දැනගෙන හිටියේ නෑ මේ රජුරුව කොහෙද ඉන්නේ මේක මේ විස්තර විග්‍රහ. ඒක නිසා ආටානාටි සූත්‍රයේ 9 වෙනි ගාථාවේ ඉඳන් 21 වෙනි ගාථාව දක්වා කියනවා ඒ ඒ රජවරුන්ගේ රාජධානිවල මිනිස්සු කරන රැකියාවල් වැඩ කටයුතු ක්‍රියාකාරකම් ඒවා තියෙන දිහාවේ අර ඉර බහින පැත්තේ අපර ගෝයානේ ඊට නගින පැත්තේ පූර්ව විදේහය අර කුරු ගඟින් ගොඩ කුරු රට මේ ඔක්කොම කිව්වා මෙහෙම කියලා. ඒ මිනිස්සුන්ගේ රස්සාවල් ඒ ක්‍රියාකාරකම් ඒ මාලිගාවල් පිළිබඳ ඒ වගේම අර වෙස්සවන රජුරුවන්ගේ කුවේර මාලිගාව පිළිබඳව සියලුම විග්‍රහ විස්තර සහිතව මේ ආටානාටිය සූත්‍රයේ තියෙනවා. ඒවා ඒ ප්‍රදේශ මායිම් සීමා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට මේ රාජාඥාව පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ තමන්ගේ සියලු ශ්‍රාවකයන්ට බුද්ධාඥාවක් හැටියට ඒ රාජාඥාව නැවත ප්‍රකාශ කළා. මෙන්න මේක කරන්න මීට පස්සේ මේ බාල යක්ෂ ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ මේ සිල් රකින් නැති කවුරු හරි ඇහිලා කරදර කරන්න ආවොත් අර පරිවජ්ජනා පහතබ්බා කරන්න. ඒකයි ඒකයි මේ ආටානාටිය සූත්‍රයේ තියෙන. හැබැයි ආටානාටිය සූත්‍රයේ තියෙනවා එදා මේ සිව්හෙළේ පුදුම ලස්සන චිත්‍රයක් මේ රටේ තිබිච්ච රටවල් රාජධානී රජුරුව පුද්ගලයෝ ඒගොල්ලන්ගේ රස්සාවල් ඒ නගර සියලු දේ ගැන පුදුම ලස්සන චිත්‍රයක් ඇඳලා මවලා තියෙනවා ආටානාටිය සූත්‍රයේ. ඒ වගේමයි මහා සමය සූත්‍රයේත් මේකම තියෙනවා. ඒ මිසක් මේක මේ ඔය කියන කතාවක් කරන එකක් නෙමෙයි. මේකේ ඊට වඩා හුඟක් ගැඹුරු පරම සත්‍යයක් එදා ඒ හෙළ බුදුහාමුදුරන්ගේ කාලේ මේ රටේ තිබුණු නියම නිවැරදි தත්ත්වය මේ සූත්‍රයේ තියෙනවා පැහැදිලිව.
එතකොට ස්වාමීන් වහන්සේ ඉතිහාස කතාවක් වගේද?
ඈ?
ඉතිහාසය ගැන ගන්න පුළුවන් කතාවක්.
ඔව් ඒක ඉතිහාසයේද 100%ක්ම ඉතිහාසයට ගන්න පුළුවන් පැහැදිලි කතාවක් ආටානාටි සූත්‍රයේ තියෙනෙත් මහා සමය සූත්‍රයේ තියෙනෙත්. හෙළ ඉතිහාසය තියෙන්නේ. හැබැයි හෙළ ඉතිහාසය තියෙනවා. ඒ වගේම අර බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කිරීම නිසා මේකක් තියෙනවා. දැන් අද ඒක මේ යක්කු කියන්නේ දැන් ඕක දැන් අර සාහිත්‍යකාරයා චිත්‍රශිල්පියා යකාට දැම්ම දළ දෙකක්. දේව ගෝත්‍රිකයන්ට දැම්ම ඔටුන්නක්. නාග ගෝත්‍රිකයන්ට නයිපෙනයක් දැම්ම. නැතු ඉතින් අර චිත්‍ර ශිල්පයට මේක අඳිනකොට පන්සලක මේක කරන්න බෑනේ. දැන් මේ මිනිස්සු දැන් මෙතනත් ඉන්නවා, මේ යක්ෂ ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ ඔක්කොම ඉන්නවා මෙතන. මම බැලුව ගමන් කියන්නම්, ඔයා දේව ගෝත්‍රික, ඔයා නාග ගෝත්‍රික, ඔයා යක්ෂ ගෝත්‍රික. ඔව් එහෙමයි ඉන්නවා. දැන් යම් යම් කලවන් වීන් සහිතව ඉන්නවා. ඉතින් ඒ කාලේ හිටිය මිනිස්සුම තමයි අදත් ඒ වගේ ඒ ගෝත්‍ර වලින් පැවත නැහැ. ඔය මාත්‍යාවම පෙන්නන්න නේද? ඉතින් ඒක නිසා මේක හිතාගන්න ඕන. මේ නියම හෙළ සිව්හෙළේ වැසියෝ නම් ඒ චත්තාරෝ මහරජාගේ ඒ පැවතෙන කට්ටියම තමයි අදත් ඒ පරපුරම, ඒ ගෝත්‍රම තමයි දිගටම ඒ ලේ પરම්පරාව තමයි පවත්වාගෙන ඇහිලා. ඒක නිසා නාග ගෝත්‍රිකයොත් ඉන්නවා. ඒ වගේම යක්ෂ ගෝත්‍රිකයොත් ඉන්නවා. ඒ වගේම රක්ෂ කියන කුම්බණ්ඩ ගෝත්‍රිකයොත් ඉන්නවා. ඒ වගේම දේව ගෝත්‍රිකයොත් ඉන්නවා.
ඇසරයි අපි මම දතනවාස මේ අපිට ගැටලුවක් තියෙනවා. මේ ජය මුනින් දස්ස ගාතාව කියලා අපි කියනට ඒකේ සත්‍ය බලයක් පිටනවාද අපිට?
ඔව් ඒකේ ඇත්ත. ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ. මොකද්ද සුබෝධි කියන්නේ? මොකද්ද සුබෝධි කියන්නේ? සුදු බෝධිය. කොහෙද තියෙන්නේ? ඉරිවඩුන්. තියෙන්නේ කොහෙද? සුදු බෝධිය තමයි අර ගලවගෙන අනුරාධපුරයට ගිය දක්ෂින සාකා. ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස. මොකද්ද මාරස්ස? රාග දේශ මෝහ. මොකද්ද මාර්යා? රාග ද්වේෂ මෝහ. එන මොකක්ක් කලේ නෑ, ඕකයි කලේ. අර සාහිත්‍යකාරය තණ්හා රති රංගා කිව්වේ මොකද්ද? තණ්හා කිව්වේ රාගය, රති කිව්වේ රංග කිව්වේ මේ ද්වේෂයෙන් මෝහය. වෙන මොකක්වත් නෙමෙයි. එනිසා දැන් අර සාහිත්‍යකාරය මේකට මේ රාගය ද්වේෂයෙන් මෝහයට සාහිත්‍ය නම් තුනක් දැම්ම, තණ්හා රති රංගා කියලා. මේව තමයි උනේ සාහිත්‍යකාරයෝ කරපු විග්‍රහය. දැන් අද සාහිත්‍යය උගන්වනවා මිසක් ධර්මයේ මේකේ ගැඹුරු ධර්මයේ අර්ථය යටපත් වෙලා ගියා. ඒක උගන්නන්නේ නැහැ. ඒක උගන්නන්න බෑ, තේරුම් ගන්නත් බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් උගන්න ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? අර මේක ඉතින් ගාථාව ඔහෙ අර බෙද මහත්තයාගේ බෙද සීට්ටුව කියව කියව මේකේ හරයක් නැහැ. ජයෝ මුනින් දස්ස මාර්යාගෙන් ජය ගත්තා. ඒකයි ජයෝ මුනින් දස්ස සුබෝධි මෝලේ අහෝති මාරස්ස පරාජයේ උග්ගෝසයුම් දේව ගණාපසන්නා කියලා. මේ දේව ගෝත්‍රයයි නීටි ඒ දේව ගණා උග්ගෝස මේ සතුටටපත් වුණා. ඒකයි දෙවියෝ නෙමෙයි දේව ගෝත්‍රයයි. බුදුහාමුදුරු දේව ගෝත්‍රයේ ශාක්‍ය, කෝලිය, අංග මගද ඔක්කොම දේව ගෝත්‍රය.
මට තිබුණ ගැටලුව විසඳුන්නේ නැහැ හඳුරන්නේ. මේ මම ගෘහ ආර්ථික විද්‍යාව විෂය උගන්වනවා ඉස්කෝලේක. එතකොට තවදුරටත් මම අර සත්වයන්ගේ සත් ආහාර අරගෙන ආහාර සකස් කරනකොට ඒ ළමයි ගොඩේකට ඒ තවත් ඒ අපි ඒකට ආසාව ඒ ආසාව ඇති වෙන විදිහට මස් මාළු ඒ වගේ අපි ආහාර පිළියෙල කරන්න කියලා දෙනවා. එතකොට මුළු මහත් සමාජයේම අපි මම බර කරන්නේ ළමයි මේ පාපකාරීමටමනේ ඒකෙන් ගලව ගන්න ක්‍රමයක්.
ඒක ගලව ගන්න ඕන. ඊට හොඳන්නේ පොලොස් මැල්ලුමක් හදන්න ඉගෙනුවා. පොලොස් මාළුවා මස් කියලා හිතලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් තව තියෙන්නේ ඔය නොයෙකුත් එළවලු ඕන රසට හදන්න පුළුවන්. දැන් බලන්නකෝ අර ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ දැන් හදනවනේ අර අලුතෙන් තැන් එකකවත් තියනවාද මස් මාළු? නෑ.
එහෙම නෑ හඳුරන්නේ. ඒනට මේ ඒකේ පෝෂණ ගුණය වැඩි කියලා
තමයි. ඒවා පෝෂණ ගුණය අරිට වඩා වැඩි. අලිය කන්නේ මොනවද? ඔය පෝෂණ ගුණය. මේක මේ මිනිස්සුන්ට දාපු පස්සේ දාපු බාහිරෙන් දාපු වැරදි මතයක්. ඒ නිසා මේක පෝෂණ ගුණය තියෙන්නේ අලවැල මුල්වල වැල්ව ගෙඩි ඇල්ට මල් ජාති වල
අර සීයට කියන්න ඕන කතාව තමයි හඳුනන අපිට ඒකට ඒ විශේෂ නිර්දේශය තියෙන ළමයාට
ඔව් දැන් ඒ විශේෂ නිර්දේශේ වරද වරද හැටියට තේරුම් ගන්න ඕන වරද තමයි උගන්වලා තියෙන්නේ වරද උගන්වන නිසා තමයි අද මේ සියලු මුළු සමාජයේම පෞකාරකම් කරලා මේ ආයාලයලා ගිහිල්ලා අතරමං වෙලා තියෙන්නේ වරද්ද ඉගන්වන නිසා දැන් ඵලය වැරදි ඒකමයි වෙලා තියෙන්නේ. ඉතින් ඕක විෂය නිර්දේශය වැරදියටයි උගන්වලා තියෙන්නේ. ඔව් මලකුණු ඔය මස් කියන්නේ මාළු කියන්නේ මොනවද? මලකුණු. නමුත් ඊට වඩා ගස්වල අලවැල් මුල් ගෙඩි ජාති වල පෝෂණයේ උපරිමයි.
ගරු ස්වාමීන් වහන්ස දැන් බටහිර රටවල්වල තියෙන ආහාරයි මේ හෙළබිමේ තියෙන ආහාරවලයි දැන් හෙළබිමේ ඒකදේශී ආහාර වගේ දේවල් තියෙනවනේ ඒක බලපෑමක් වෙනවද ප්‍රඥාවන්තින් බිහි වෙන්න?
ඔව් ඒක වෙනවා. දැන් මැදපිරිදිග රටවල්වල ගෙඩි අල වැල් මුල් මල් ඔය මොකවත් නැ මොනවත් තියෙන එකම ආහාරයි මස් මාළු මේ වගේ දේවල්. ඉතින් ඒක නිසා අර බටහිර රටවල් වලට ගැලපෙන විදිහට ඒක එතන හදාගත්තා මේ මැදපිරිදිග රටවල් වල. නමුත් දැන් නම් වෙන රටවල් වලින් මේ මිනිසුත් කොළ වැල් මල් අල් ගෙඩි ඇට ධාන්‍ය වර්ග ගෙනියනවා. ඒ කාලේ ගෙනියන්න බැරි වුණානේ. ඒක නිසා ඒ රටවලට ගැලපෙන විදිහට ඒ ආගමත් හදාගත්තා. ඒක නිසා අර සත්තු මරලා කාලා ජීවත් වුණා අර මුස්ලිම් ආගමේ මේක කළා. ඒක පවක් බව දැනගත්තා. අර පව මේ මේවා කළා මේ මරලකෑ
කරු ස්වාමීන් වහන්ස බුදු පියාණන් වහන්සේ තුන් කන් දැක්ම ඥානය තිබිච්ච උතුමාණන් කෙනෙක්. එතකොට උන්වහන්සේ දැක්කද මේ වගේ මේ මිත්‍යා දෘෂ්ටික කාලයක් මේ රටට උදා වෙනවා කියලා?
ඔක්කොම දැකලා තියෙනවා, ඔක්කොම කියලා තියෙනවා,
ඒ වගේම
පැහැදිලි කරලා තියෙනවා අනාගතයේ මේ මේවා වෙයි කියලා ඔක්කොම බුදුහාමුදුරුවෝ එදාම ඒ වෙලාවෙම කියලා තියෙනවා.
ඒ වගේ මේ වගේ කමනුවක මේ නැවත මතුවෙන බවත් කොහරි
ඒකත් නැවත මතුවෙන බවත් කියලා තියෙනවා. කිසි දවසක මේ පරම සත්‍ය ස්වභාවික தත්වය නැවත නැවතත් යලි යලි මතු කර ගන්නවා. හැම උද්දෝත්පාද කාලයකම කරන්නේ මොකද? එකම පරම සත්‍ය එකම පටිච්චසමුප්පාද ධර්මයේ යට යනවා මතු වෙනවා යට යනවා මතු වෙනවා. මතු වෙච්ච කාලයක මිනිස්සු නිවන් දකිනවා, යට ගිය කාලයකට මිනිස්සු පැවැත්ම පාටවගෙන යනවා, වැරදි වැඩ කරනවා. එච්චරයි, වෙන මොකක්වත් නැහැ.
ස්වාමීන් වහන්ස පංචස්කන්ධයට අරමුණු වෙන ඒවා චිත්ත මානසං හදයන් පණ්ඩරං වගේ ඒ අවස්ථාවල් වලට පත් වෙන හැටි පොඩ්ඩක් උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඒ මනෝ මනසං හදයන් පණ්ඩරං විඥාන චිත්ත ඒක වෙන එක. ඒක ඒකේ උදාහරණයක් තියෙනවා ත්‍රිපිටකේ, ඒක වෙන එක. දැන් අපි ගම්මු ඊටාම පිරිසිදු වතුර වීදුරුව. ඊටාම පිරිසිදු වතුර වීදුරුව ප්‍රභාස්වර චිත්තය. මේ වතුර වීදුරුවම අපි තේජෝ රත් කරලා කහට ටිකක් දානවා, කිරි ටිකක් දානවා, සීනි ටිකක් දානවා, චොකලට් ටිකක් දානවා, තවත් ඔන්නම් මොනව හරි දානවා. දැන් මිනිහෙක් බොන්න කැමති අර ඇල් වතුර වීදුරුවද පිරිසිදු අර රස තියෙන චොකලට් කිරි දාපු සීනි දාපු කිරි කහට තේකද? මිනිස්සු පෘථග්ජන මිනිහා රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන මිනිහා බොන්න කැමති අර කිරි චොකලට් සීනි කහට දාප. දැන් ඔය අර ඇල් වතුර වීදුරුවේද නියම නිවැරදි පිරිසිදු වීම තියෙන්නේ අර කහට කිරි සීනි දාපු එකේද ලෙඩ රෝගවල මුල තියෙන්නේ? ඇල් වතුර වීදුරුවෙන් පිරිසිදු වෙනවා අරගෙන් සීනි රාදිය වැඩි ආව චොකලට් නිසා තව මොකක් හරි මේ ඔක්කොම. අනිත් පාර ඔය අර අපි කහට කිරි නිදාපු එකට කැරබොත් එක් වැටුණත් පේනවද? අර ඇල් වතුර වීදුරුවට කූඹියෙක් නෙමෙයි දූවිලි අංශුවක් වැටුණත් පේනවා, අයින් කරලා බොන්න පුළුවන්. අර කිරි කහට තේයකට කැරපොත් එක් වැටුණත් බීලා ඉවරුණාම තමයි පේන්නේ. මේක තමයි අර මෝඩකම අඳුර. ඒක පේන්නේ නැහැ අපිට. ඇලතුළු ඉදිරියේ පේනවා. මේ වගේ තමයි මේ සිතත් ප්‍රභාස්වර සිතේ අර ඇල්ලතුරු ඉදිරු වගේ පිරිසි සියලු දේ කුණු කිලුටු ගහට එකතු වෙන්න එනවා නම් ඒක අයින් කරන්න ගන්නවා. නමුත් අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු සිත මොනවා තිබුණත් මුවහා වෙලා මෝහයෙන් පේන්නේ නැහැ. ඒක මොනවාද කියන එක මේකේ කිසිම දෙයක් පේන්නේ නැත්ත් තත්ත්වයටපත් වෙන එක තමයි අර චිත්ත කියන ප්‍රභාස්වර தত্ত্বය. මනෝ මනසං හදයන් පණ්ඩරං විඥාන විඥාන කන්ද තජ්ජා කියන කිලුටු බවට පත් වීම. මේක හැම තැනකදීම තම අදාළයි. පිරිසිදු කරගන්නත් පුළුවන්, කිලුටු කරගන්නත් පුළුවන්. කොහොමද පිරිසිදු කරගන්නේ? අර කුණු කිලුටු කෙලස් දේවල් අයින් කරලා අර බව උදුරා දම්. කිලුටු කරගන්නේ කොහොමද? රාග බව, ද්වේෂ බව, මෝහ බව, තව තවත් අලුතෙන් යායන් තණ්හා පූර්ණව භාවික පුන පුනා බව එකතු කරගෙන.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම මාස 6ක් තිස්සේ අසනවා. ඒ අසන්නේ මම මේ ඉන්ටර්නෙට් එකෙන්. එතකොට ස්වාමීන් වහන්ස, මම ස්වාමීන් වහන්සලා ගොඩාක් අයගේ ධර්ම දේශනා අහලත් තියෙනවා. ඒත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වහන විට ස්වාමීන් වහන්ස, මම මගේ ජීවිතේ මේ නැවත නැකිට්ට වගේ මට දැනුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා ඇස කන නාසය දිව ශරීරය ඒ අංග 6 දිසා බලාගෙන සිටින කියලා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටසට යනකොට මට ඒ 6ක් වැඩි වුණා ස්වාමීන් වහන්සේ. මගේ මනස දිහා විතරක් මම බලාගෙන හිටියා. ස්වාමීන් වහන්සේ මලගිය ප්‍රාණකාරීන්ට මට පින් දෙන ආකාරය කියලා දුන්නා ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මම මලගියේ ප්‍රාණකාරීන් කොටස් දෙකකට මට මේ දර්ශනයක් වගේ දැක්කා. එක් කොටාසියක් මගේ ධන හිසෙන් පල්ලෙහැට වගේ දැක්කේ. ඒ අය මට කියන්න බෑ මේ මෙච්චර සංඛ්‍යාවක් හිටියා කියලා. මට ඉලක්ක මේ කියන්න බැරි තරමක් මං ඒ වෙලාවේ දර්ශනේ වුණා මට. ඒ වගේ තවත් කොටාසියක් දැක්කා, උඩුකය නිර්වත් සුදු සර්මෙන් ඇඳගත් අය 4 දෙනෙක්. ඒ සියල්ලම මට එක ක්ෂණෙන්ම ඒ සියල්ලම මගේ ඒ දර්ශනේ මට නැතුව ගියා. මම ඒ විදිහට මම ඒ වෙලාවේ බයක් උනේ නැහැ. ඒගොල්ලෝ මට නැතිව ගියා, පෙනීම නැතුව ගියා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ ධර්මදේශනාය කියනවා මේ සෝතාපට්ටි ඵලයට ලබන්න බෑ කියලා ඉන්ටර්නෙට් වලින් අසන ධර්මයේ. එතකොට ස්වාමීන් වහන්සේ මම අනි ස්වාමීන් වහන්සේලාගෙන් අසන ධර්මයට වැඩියෙන් ඔබ වහන්සේගේ අසන ධර්මයෙන් මම යම් කිසි දෙයක් දැක්කා, දුටුවා. මගේ ජීවිතේ හැමදාම ප්‍රශ්නේ ළඟ හැමදාම මං අලුත් වුණා. එතකොට ස්වාමීන් වහන්සේ
ඒ දැන් ඒ ඉන්ටර්නෙට් එකෙන් අහගත්ත ඥානයෙන් සුතම ඥානෙ සද්දස්ස කුල පුත්තස්ස උනා. ඊට එහා යන්න බෑ. බොටල් නෙක් එකක් තියෙනවා බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ නැතුව. තේරුණාද? සද්දස්ස කුල පුත්තස්ස කෙනෙකුට පමණක් සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන් බුද්ධ ශක්තියට අනුගත වුණොත්. අර චත්තාරිමානිතානානි දැක වැඳ පුදාගෙන බුද්ධ ශක්තියට අතීත බුදුවරුන්ගේ ශක්තියට අනුගත වෙනකන් එතන බොටල් නෙක් එක. එතෙන්ට එන්න පුළුවන්. ඔය ඉන්ටර්නෙට් එකෙන් උත්හලා ඒක ඒ සද්දස්ස කුල පුත්තත් සත්වයටපත් වෙන. හැබැයි එතනත් පොඩි අඩුපාඩුවක් තියෙනවා. එතනත් තියෙන්නේ සුතමයේ ඥානය මිසක පරතෝഘോഷක ප්‍රත්‍ය නෙමෙයි. දැන් මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ කණෙන් මේ ධර්ම සාකච්ඡා කරලා. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන සමතෝ, කාලේන විපස්සනා හතරම මෙතන තියෙනවා එක මොහොතක. ඒක පරතෝഘോഷක ප්‍රත්‍ය. අර ඉන්ටර්නෙට් එකේ ඔයාට මේ ගැටලුවක් ආවොත් එතන මෙතෙන්දි අහන්න පුළුවන්ද? බෑනේ. ඒක නිසා එතෙන් තියෙන්නේ සුතමේ ඥානෙ ඒකපාක්ෂික. මෙතන තියෙන්නේ පරතෝഘോഷක ප්‍රත්‍ය. පරතෝഘോഷක ප්‍රත්‍ය ලැබුණාට පස්සේ අර බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපට්ටි ඵලයටපත් වීම, දසනේන සම්පන්න වීම පුළුවන් වෙනවා. මගඵල සාක්ෂාත් කරගන්න. මේක දෙකක් පොඩි වෙනසක් තියෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම සාමාන්‍ය එදිනෙදා මගේ රාජකාරිය කරන අතරදී තමයි මම ධර්මදේශනා වහන්නේ. ඒක එතකොට මම අහලා තියෙනවා ධර්මයට ගරු කිරීමක් නැහැ කියලා. මොකද මගේ රාජකාරී කටයුතු සමග මට එකතන ඉඳගෙන ධර්මය අහසන්න බෑ. මේ එතකොට මම දැන් මගේ රාජකාරිය කරන අතරදී මේ ධර්මයේ අසන එක ධර්මයට අගෞරවයක්ද ස්වාමීන් වහන්සේ?
නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එතකොට රේඩියෝ එකක් බිම තියෙන්නත් පුළුවන් උඩ තියෙන්නත් පුළුවන්. ඉන්ටර්නෙට් එක කම්පියුටර් එක යට තියෙන්නත් පුළුවන් උඩ තියෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. කණෙන් අහන එකනේ හිතට නෑ. නැතු ඔතන ගෞරවයක් අගෞරවයක් නෑ.
ඒ සමනස එතකොට මලගිය ප්‍රාණකාරයන් එක් පුජ්‍යලයකට මම ඒ වෙලාවේ දැක්කේ මට ගණනින් කියන්න බෑ.
ඔව් ඒ ගණනින් කියන්න බැරි තරම් ඔයාගෙන් පින් ගන්න ඔයාගේ ඥාති මිත්‍රාදී වූ අතීතේ සම්බන්ධකම් තියෙන නැති ඔයිටත් වැඩිය ඉන්නවා. හොඳ යම් යම් තත්ත්වයකටපත් වෙච්ච දෙවි දේවතා කට්ටියත් ඉන්නවා. ඒකයි අර සුදු. ඒ වගේම ධනෙන් පහල මේ හතර අපාගත වූ නොයෙකුත් වරදත් වූ භූත වේද කොටසුත් ඉන්නවා.
ඒ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්ස ධම්මානුපස්සනා බොජ්ජංග පබ්බේ අර මුල් ටිකේ
ඇහෙන්නේ
බොජ්ජංග පබ්බේ
ඔව්
ධම්මානුපස්සනාවේ තිනා සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝ පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝ පජානාති. ඒ ඊට පස්සේ ආයෙ තිනවා යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංග සති බොජ්ජංගස්ස උප්පාදෝ හෝතිංච පජානාති.
දැන් මෙතන තියෙන්නේ අනුප්පන්නස්ස. අනු කියන්නේ මොකද? අලුතෙන් පිරිසිදුයි. අනුපන්නස කියන්නේ මේ උපන්න අනුපන්න නෙමේ, නූපන් නෙමේ. අනුපන්නස කියන්නේ අලුතෙන් පිරිසිදුයි. අනු කියන්නේ මාගදී භාෂාවේ අලුතෙන්. මේ යනකොට අර සන්තන් අත්ති අසන්තන් නැති තේරුම් ගත්ත ගමන් අර අනුපන්නස තත්ත්වයට පත් වෙනවා. යථා භූත ඥාන දර්ශනේ අලුතෙන් උපදිනවා. ඒ අනුව සත්‍ය සම්බොජ්ජංගේ පූර්ණ වෙලා විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඔස්සග්ග පරිණාමී තත්ත්වයට පත් වුණාම ධම්මවිචේ සම්බොජ්ජංගේ පටන් ගන්නවා අලුතෙන්. ඒක පූර්ණ වුණාම විරිය සම්බොජ්ජංගේ ඒකෙන් පීටි පස්සදි සමාධි උපේක්ඛා සත්‍යබොජ්ජංගේ පූර්ණ වෙනවා. මේ හතෙන්ම කරන්නේ භව උදුරා දැමීම. සන්තං අත්ති අසන්තං නැති කිරීම තමයි භව උදුරා දැමීම. සන්තං අත්ති ඒ බව සකස් කිරීම. අසන්තන් නැති තම බව උදුරා දෙමේ. ඒක තමයි වොජ්ජංග.
ගරු ස්වාමීන් වහන්ස මේ අරමුණක් සිතට ආවට පස්සේ ඒ අරමුණ දැන් අපි බුද්ධ මේ බුද්ධානුස්සතියයි මරණානුස්සතියයි වඩලා මේ ඒක හිතින් දැන් භවයක් සකස් නොවෙන්න අයින් කරා කියලා අපිට දැනෙන්නේ කොහොමද?
නිදහස් වුණ බව තමන්ටම තේරෙනවා. තමන්ට තරහයන් නැති බව තමන්ටම තේරෙනවා. තමන් රාගයෙන් අර උපාදානය කරගන්න නැති බව තේරෙනවා. තමන්ට මේ දෙකේ වෙනස පැහැදිලිව තේරුම් ගන්නවා. බරක් නැහැ දැන් හිතට. බයක් නැහැ දැන් හිතට. බැම්මක් නැහැ දැන්. හිර වෙන්නේ නැහැ. ගැට නැහැ. තමන්ට ඊටාම සෑල්ලු පසු තත්ත්වයට පත් වෙනවා. හිතේ අර පරිමුච්ඡති කියන විමුක්තියට නිබ්බිදා කියන තත්ත්වයට නොබැඳෙන තත්ත්වයට හිත පත් වෙනව අවසානයි.
ස්වාමීන් වහන්ස දැන් අපිට පරණ දැන් අර දීගං වා කියලා කියන පරණ ගති අපේ සිත් තුළ තැම්පත් වෙලා තියෙන ඒවා අලුතෙන් ඒවා ආපහු මේ අරමුණු කරා එනවා කියන එකනේ. එතකොට එහෙම දැන් එනකොට අපි ඒක දැන්
එන එක අයින් කළොත් මොකද වෙන්නේ?
අර ගතිය
ඇහිලා ඉවර වෙලා යනවා. කැපිලා යනවා.
එතකොට ගතියත් සිත්
ගතිය කැපිලා යනවා. නගතිය එනවා. දැන් ඔයාට තරහක් එනවා. ඒ වෙලාවට මෛත්‍රී ගත්තොත් මෙහෙම තුන් හතර සැරයක් තරහක් එනවා. හැම පැත්තෙම මෛත්‍රී ගත්තොත් මොකද වෙන්නේ? ආයි තරහ නැති වෙනවා. දැන් මෛත්‍රියෙන් හිත පිරෙනවා, තරහ හිතෙන් අයින් වෙනවා. ඒක තමයි ආස්වාස්. ඒක තමයි ආනපාන. ඒක කරලා බලන්න හරියටම මේක වෙනවා. ආයි තරහ එන්නෙත් නැහැ, තරහ ගන්නෙත් නැහැ, තරහ යන්නෙත් නැහැ, තරහ වෙන්නත් බෑ. එක්කෙනෙක් දෙන්නෙක් ධානයෙම හැම කෙනෙක්ගෙම ඊට පස්සේ ආයතරහක් ඉන්නේ. හැම කෙනෙකුටම සබ්බ භූත වාන හිතාය අනුකම්පාය දයාපන්න වෙනවා. ඒ தത്വෙටම තමන්ගේ හිත තමන්පත් කරගන්නවා. මේ ආනපාන නිවැරදිව වඩගෙන යනවනම් නිවැරදිව තේරුමක් ඇතුව අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන යථා භූත ඥාන මේක සිද්ධ වෙනවා තමා තුල තමාටමත් නොදෙන. තමන් නිවෙනවා නොදැනීම.
එතකොට
හැබැයි හරියට දැනගෙන හරියට යථා පරිදි කරන්න ඕනේ.
එතකොට සාමනාසර එතකොට මානෙ වගේ දෙයක් මේ හිත කරන්නේ.
මානෙ සියලු දේ අයින් වෙනවා. නිසින්දටි පල්ලංකම් කියන தത്വෙටපත් වෙනවා. නිසින්නෝවා නිසීදති සම්ති නිච්චටි මේ ඔක්කොගෙම කියන්නේ මේ මානෙ නිහතමානී தത്വෙටපත් කරගන්න. මේ මානෙන් ඇතිවන ප්‍රතිඵලය මොකද්ද? මත් වීම. අර මත් වෙන්නේ නැතිකොට මානයක් එන්නේ නැහැ. ඒක අඥාමඤ්ඤ වශයෙන් මත් වීම නැතිකොට මානයක් එන්නේ නැහැ. මානෙ නැතිකොට මත් වීමක් එන්නේ නැහැ.
ස්වාමීන් වහන්ස මට මතකයි වහන්සේ දවසල දේශනා කරනකොට කිව්ව ප්‍රකාශ කරා ඔය අරහත් ඵලයට පත් වෙන්න පුබ්බේ නිවනස ඥානෙ චුතුපාද ඥානෙ ආසවක්ඛ්‍ය ඥානෙ ඉතාම උපකාර වෙනවා කියලා. එතකොට
ඔව් ඒක දැන් අර අවිඥාලාභීන්ට ඒ කාලේ මේක උපකාර වෙනවා. නමුත් මේකෙත් වටිනාකමක් නැතුව යනවා අර ප්‍රඥා විමුක්තිය ලැබුණාට පස්සේ. දැන් මහා සතර ආදිපට්ඨාන සූත්‍රයේ ඔය ත්‍රිවිධ ඥාන නැහැ. ත්‍රිවිධ ඥාන නැහැ. ඒක තියෙන්නේ අර බුදුහාමුදුරුව මුල් අවුරුදු 6ක් 7ක් තුල දේශනා කරපු බොහෝ සූත්‍ර තියෙනවා. ඒවා තමයි අර ඔය ආසවක්ඛේ ඥානෙ, චිතුප්පපාද ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙන්නේ. මේක නෑ. ගිරිවානන්ද සූත්‍රෙත් නෑ. හැබැයි ගිරිවානන්ද සූත්‍රෙත් ආබාධෝ අවසි අරහත් ඵලෙමයි කියන්නේ. රාහුලවාද සූත්‍රෙත් නෑ. පස්සේ කියපු කිසිම සූත්‍රයක ඔය ත්‍රිවිධ ඥානවත් මතක් කරලා නැහැ. ත්‍රිවිධ ඥානවත් මතක් කරලා නැහැ. අභිඥාවත් ඥානවත් මොකවත් නැහැ. තියෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කරගන්නේ. සත්බොජ්ජංග පූර්ණ කරගන්නේ. සතර ආතිපට්ඨාන පූර්ණ කරගන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගැනීමයි ඉතින් ඒ කියන්නේ භව උදුරා දැමීම පමණයි බුදුහාමුදුරුව පස්සේ සියලු දෙනාට දේශනා කළේ. ඒවත් සියලු තෙසස්තා බුද්ධ ඥානවලම තියෙන්නේ මේ බව උදුරා දමන්නට උපකාරක පියවරෙන් පියවර. වෙන මොකක්වත් නෙමෙයි. බුද්ධ ඥාන කියන්නේම බව උදුරා දමන ඥාන. වෙන මොකක්වත් නෙමෙයි.
ඊළඟ ප්‍රශ්නයක් මේ දරෝයි සිව් ස්ථාන වහන්සේ මතු කරලා විස්තර කරන්නේ පුබ්බේ නිවනස ඥානය මතද නැත්තම්?
ඔව් ඒක ඒක ලැබෙනවා. බුබ්බේ නිවාස අනුසුති ඥානෙ ලැබෙනවා.
ස්වාමීන් වහන්සේ
ඔව් ඒක දැක්කා. එක්තරා අවස්ථාවක මේ චත්තාරුවට අහනනි දැන් මේක හුඟක් ලොකු කතාවක්. දැන් මේක මම මුල්ම කාලේ මේ ධර්මයේ දේශනා කරගෙන ගියා. මේ ධර්මයේ හුඟක් දේවල් 2006-2005 වගේ දේශනා කරගෙන ගියා. 2007 දේශනා කරගෙන ගියා. දැන් මේ ධර්මය සෑහෙන පිටසක් ඇහුවා. ඔය මේ රත්නපුර, පැල්මඩුල්ල මේ වගේ තැන්වල, තවනොයෙක් තැන්වල, හොරණ, පාදුක්ක, වටරැක මේ වගේ මං හිටිය තැන්වල 3-4000ක් 5000ක් විතර පිටසක් මේ ධර්මය අහලා යම් තත්වයකට පත් වුණා. සද්දස්ස කුල පුත්තස්ස වුණා. හැබැයි මට පේන්නේ නැහැ කිසිම කෙනෙක් මේ බණ අහලා ඒ අනුගමනය කළ සෝතාපට්ටි ඵලයට පත් වූ බව පෙවුන්න. එක්කෙනෙක්වත් පත් වූ බව පේන්න නැහැ. ඒ ගමන මම එක්තරා දවසක මේ රත්නපුරේ නවනගරේ ආනන්ද මෛත්‍රී සංඝරාජ විහාරේ ඉන්න දවසක රාත්‍රියේ මම අදිෂ්ඨාන කරගත්තා මේකට හේතුව මට වහාම පෙන්නලා දෙන්න කියලා. එක්තරා දවසක රාත්‍රියේ වැඩි යම්රේ එදා පැයක් දෙකක් ඇතුළත මේ චත්තාරූඨානානි ප්‍රකාශ කරලා විග්‍රහ කරලා ඔය මේ මහා පරිනිබ්බාන සූත්‍රය බලන්නත් යම් දැනුමක් දැනුම මේ බලන්නත් කියලා මේ චත්තාරිමානි තානානි පිළිබඳව දැන් හතරම එක රේඛාවක මෙහෙම බොහොම ලොකු ආලෝකයක් වගේ මේ ස්ථාන හතර පෙන්වුම් කළා. ඊට පස්සේ තමයි මේ ස්ථාන හතර පිළිබඳව මේ ප්‍රකාශ කරලා මේක විග්‍රහ කරලා විස්තර කරලා ලියලා ඉදිරිපත් කළා. මේවා සහ මුලින්ම යටපත් වෙලා තිබුණේ. හැබැයි ඒ වන විටත් යම් යම් පුද්ගලයන් බුදුහාමුදුරුව ඉපදුනේ ලංකාවේ කියන එක ටිකක් තනින් කොනින් කිව්වා. ඒක ඒක එහෙම කියන අහලා තිබුණා කියලා තිබුණා.
අවසරයි සන්වහන්ස, ඝන සංඥා දව සංඥා වෙන්නේ අඤ්ඤමඤ්ඤ ලෙසද? දව සංඥාව දව කියන්නේ අඤ්ඤමඤ්ඤ ලෙස එන
වෙනස. ඔව් ඒත් අඤ්ඤමඤ්ඤ. ඝන සංඥාවත් අඤ්ඤමඤ්ඤ කරන්න ඕන. දව සංඥාවත් දව සංඥාවේ අනිත් පැත්ත අද්දුව. මේ ඝන සංඥාවයි දව සංඥාවයි තේරුම් ගත යුත්තේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කරන්න. නැතු වෙන මොකටවත් නෙමෙයි. ඝන සංඥාව තියෙන තාක්කල් නිච්චයි සුඛයි අත්තයි. අස්මානෙන් මනිනෝ. ඒ වගේමයි දුව සංඥාව තියෙන තාක්කල් නිච්චයි සුඛයි අත්තයි. අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න බෑ. ඒක අයින් කරයිම තමයි පටිකූල මනසිකාරය. ඒක අයින් කරන්න බැරි නම් අපටිකූලක මනසිකාරය. අපටිකුලක ඒ කියන්නේ ගෝණියල හේලා බලන්න බෙදලා බලන්න බෑ. ඒකයි අපටිකුලක. පටිකුලක කියන්නේ පටිල හේලා ගෝණියල හේලා අර 32 බෙදලා බලන්න පුළුවන්. බෙදලා බැලුවාම මේකේ සත්වයක පුද්ගලයක් නිච්චසේ සුඛසේ අත්තසේ ප්‍රියමනාප භාවයෙන් ඇලෙන්නේ හෝ තරහ අප්‍රියමනාප වෙන්නේ හෝ කෙනෙක් මෙතන නෑ. මෙතන තියෙන අර විඥාන ශක්තියක් ඒ මොහොතේ උපද්දා ගන්නවා. මෙතන කිසිම සත්වයක පුද්ගලයක් නෑ තියෙන්නේ. අර විඥානයේ කියන ශක්තියක් ක්‍රියාත්මක වෙයි. ඉතින් අපි මේ තවත් විඥානයකට සමාන මේ අපේ විඥානයේ අර ගැටෙන්නේ, රැවටෙන්නේ, ඇලෙන්නේ ඔක්කොම කරන්නේ. ඒක තේරුම් ගන්නවා යථාපරිදි. ඒක තමයි පටික්කුල මනසිකාරය, ඒක තමයි ධාතු මනසිකාරය, ඒක තමයි නවතිවිතික මනසිකාරය.
ස්වාමීන් වහන්සේ,
නාම රූප දෙකමත් නෙමෙයි. නාම රූප දෙකමත් නෙමෙයි. දැන් ඝන සංඥාව කියන්නේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු මේකනේ. අනිත් පාරේ මේ අපිට සාමාන්‍යයෙන් කියන්නේ හේතුඵල પરම්පරාව කර්මය කරගහගෙන යනවා කියලා. ඒක තමයි අර දුව සංඥාව. මේ අපි කරපු දේ අපි පවත්වාගෙන යනවා කියන එකත් වැරදි. ඒක ඒ කරපු දේ ඉතින් අපිට වෙනස් කරන්න ඕන මොහොතක පුළුවන්. අද්දුව කියන්නේ ඒකයි. ඈ
නිසා දැන් දෙයක් ඒ නිසා තව දෙයක් සිදු වුණා කියන එක ද සංඥාවට අයිති වෙන්නේ නැද්ද?
ඒක හේතුඵල දහම. නමුත් දැන් හොඳට නරකට දෙපැත්තටම හේතුඵල දහම තියෙනවා. ඒ ධම්මා හේතුඵව දෙපැත්තටම තියෙනවා.
නැත්නම් ද සංඥාව කියන එක
එතන ද සංඥාව ඒ දෙකටම ගන්න පුළුවන්. ඝන සංඥාව අයින් කිරීමත් ඒ දෙකටම ගන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්ස, මේ 820 බුදුවරුන්ට මේ අට පිරිකරවල් පූජ කිරීම
ඒවා මේ මිනිස්සු ව්‍යාපාරයක් හැටියට කරගෙන යන දේවල්නේ. බුදුවරු 828 ද ඉන්නේ. අප්පමානෝ බුද්ධෝ අනන්තෝ බුද්ධෝ. දැන් ඔය 820 බුදුවරුන්ගෙන් අර පළවෙනියා කාගෙන් විවරණ ගත්තා? ඉතිසලා බුදුවරේ. ඔය කියන අන්තිම බුදුවරයා අර බාරකාමුදුර කිව්ව 500,000 ගාන අර පළවෙනි බුදුවරයා කාගෙන්ද විවරණ ගත්තේ? ඊට පෙරත් අනන්ත අප්‍රමාණ බුදුවරු හිටියා. ඉතින් ඒක නිසා අපි යම් වෙලාවක බුදුවරු 7 දෙනෙකුට හෝ බුදුවරු 28කට හෝ සීමා කළා දෙනවා නම් පුදා කරනවා නම් ඒක වැරදි. ඒක ලොකුම වරදක්. එනිසා බුද්ධ කියන්නේ බව උදුරා දැමීම. ඒක තේරුම් නොගත්ත නිසායි ඔය බුදුවරු 28 දෙනෙකුට කරන්නේ. ඒක නිසා බව උදුරා දැමූ සෑම කෙනෙක්ම බුද්ධ. කෙලවරක් නැහැ. කෝටි ප්‍රකෝටි ගානකටත් වැඩි. හිතන්න බෑ අසීතයි. ඒ කියන්නේ අප්‍රමාණෝ බුද්ධෝ අනන්තෝ බුද්ධෝ. වී වර්ණ. ඒක වර්ණයක් ගන්න ඕනේ. ඒකත් වර්ණ කියන්නේ වරමක් ගන්න ඕනේ. ඒ කියන්නේ නිකම් බෑ මේ බුද්ධ වෙන්න. ඒක ඇත්ත. මේක පාරමිතයි වර්ණ විවරණයි කලවම් කරගෙන තියෙනවා. පාරමිතාව කියන්නේ එකක්, වර්ණි විවරණ කියන්නේ එකක්. දැන් ඒ බුද්ධ ශක්තියට දැන් විවරණයක් නොගෙන මේ කියන බුද්ධත්වයටපත් වෙන්නත් බෑ. ඒක පාරමිතා හැම නෙමෙයි. දැන් ওই දෙක කලවම් කරගෙන තමයි මහායාන බුද්ධාගමේ අර පාරමිතා සූත්‍ර ලිව්වේ, විශේෂක ලිව්වේ. විවරණ ගන්නවා කියන එක හරි. තවත් බුදුවරයෙකුගෙන්ම විවරණ ගන්න ඕන මමත් බුදු වෙනවා. බුදු දහමේ නෙමෙයි මහායාන ආගමේ ඔය මංජුශ්‍රී කියන බෝසතාණන් බෝසත් කෙනෙක්, ඒ කියන්නේ මහා බෞද්ධ මහායාන බෞද්ධ පඬිවරයෙක් හිටියා මංජුශ්‍රී. මේ මංජුශ්‍රී බෝසතාණන් තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 980කට ඊට පස්සේ ඉන්දියාවේදී පාරමිතා සූත්‍ර 21ක් ලිව්වා. ඒ පාරමිතා සූත්‍රයේ තමයි තියෙන්නේ මේ දස පාරමිතා, සමති පාරමිතා, පරමත්ත පාරමිතා ඔක්කොම. බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ කොහෙවත් පාරමිතා කතාවක් නැහැ, තියෙන්නේ උපේක්ඛාව. උපේක්ඛාව පූර්ණ කර ගැනීමයි බුද්ධ දේශනාවේ තියෙන එකම පාරමිතාවක් හැටියට ගන්න පුළුවන්. හැබැයි අරකේ අන්තිම පාරමිතාව මොකද්ද? ඒත් උපේක්ඛා. චේතු විමුක්තියට හේතු වෙන අනිපරමේ පුද පූජාවල් කරන්න පුළුවන්නේ. දැන් ඔය දාන පාරමිතාවනේ පළවෙනි එක. එතකොට අර ඔක්කොම මේ දාන පාරමිතාව තියෙනකොට මේගොල්ලන්ට ලැබෙන්නේ දාන ලබා ගන්න පුළුවන්. ඒක ව්‍යාපාර. ඒක අර කිංති සූත්‍රයේ කියපු එකෙන් තමයි මේවා වෙන්නේ. ඈ මහා මුලාවක්. දැන් මෙතන කාට හරි කියන්න පුළුවන්ද අපි මේ ඔය සියලු දේ කරගෙන තියෙනවා, දැන් එකයි කරගෙන නැත්තේ? දැන් ඒක කරගන්න පුළුවන් අද? එනන්න නිවන් දකින්න බෑනේ අද? ඔව්, උපේක්ෂා පාරමිතාව ඇතුල් කරලා තියෙනවා. ඒක හැබැයි පාරමිතාවක් නෙමෙයි, සංඛාර උපේක්ෂා ඥානය හැටියටයි බුද්ධ දේශනාවේ. පාරමිතාවක් නෙමෙයි තියෙන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොතේ හිතේ උපදින සංඛාර, සංඛාර උපේක්ෂා ඥානයෙන් මේ පිරිසිදු කරගන්නේ නෑ. හුරු කරගෙන ඒමකුත් විවරණ ලබා ගන්නවා කියන එක වෙන එකක්.
පැහැදිලි කරලා දෙන්න.
ඒක විවරණයක්. දැන් මමත් මතු මේ වගේ බව උදුරා දමන්න දැන් මේ විවරණය ගන්න පුළුවන් වෙන්නේ තවත් බුදුවරයෙකුගෙන් පමණයි. අරහත් තත්ත්වයට පත්වෙන්නට 100%ක් සුදුසුකම් තියෙන පුද්ගලයෙකුට විතරයි විවරණ ගන්න පුළුවන්. දැන් අර දීපංකර බුදුපියාණන් වහන්සේ ගාවදී අර කවුද සුමේද තාපසතුමාට අරහත් තත්ත්වයට පත් වෙලා බව උදුරා දමන්නට 100% සියලු සුදුසුකම් හැකියාවන් ශක්තියින් තිබුණා. ඒ සියලු දේ අත්හැරලා අර ධර්ම තණ්හාව ඇති වුණා. මට තනියෙන් මේ බව උදුරා දාන්න බෑ, තව පිරිසකටත් මේකට පාරමාර්ග කියා මමත් මේ තව පිරිසක් එගොඩ කරන්න ඕන කියන එකයි විවරණය. ඒ අනුව විවරණයක් ගත්තා මමත් මතු මේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා. හැබැයි අරහත්ත්වයට පත්වෙන්නට තරම් සියලු සුදුසුකම් නැති කෙනෙකුට නිකම් බුදු බව ප්‍රාර්ථනා කරලා බුදු බව විවරණ ගන්න බෑ. ඒක ප්‍රාර්ථනාවක් කියන මහායාන ධර්මයේ වචනයක්. දැන් ඔය බුදු බව ප්‍රාර්ථනා කරන මිනිස්සු ලංකාවෙත් හිටියා ඉන්නවා, අතීතෙත්, ඉදිරියෙත්, අනාගතෙත්, වර්තමානයේ. ඒ අය කායින්වත් විවරණ ගත්ත අය නෙමෙයි. ගන්නත් බෑ.
සනස මේ දැන්
දැන් එතන අර උපේක්ඛා දාලා තියෙන දැන් දසපාරමිතාවල ගේහසිතා උපේක්ඛාවද නැතිනම් සේක මේ
ඒක ගේහසිතන් උපේක්ඛාවෙන් නම් නැසේක උපේක්ඛාව වෙනකන් යන්න ඕන. පහම පියවර පහම පියවර පහක් තියෙන උපේක්ඛාව ඒක පූර්ණ කර ගැනීම තමයි සංකාර උපේක්ඛා ඥානෙ. ගේහසිතන් උපේක්ඛා, නික්කම උපේක්ඛා, සේක උපේක්ඛා, අසේක උපේක්ඛා, නැසේක උපේක්ඛා.
අර දසපාරමිතාවල දැන් දාන්න හේතු මොකද ඒ උපේක්ඛා?
ඒක තමයි අවසාන අවශ්‍යතාවය. ඒකනේ.
ඒක අනාගතේ.
ඒක දැන් ඒක නෑ ඒකත් ඉතින් කොහොම හරි දැම්මා මේකට. මොකද ඒකත් ඇතුල් කළා. නමුත් අර ඉස්සෙල්ලා ඒවා අර අවශ්‍යතාව. දැන් ඕවා පුරපුරා හිටියොත් දාන පාරමිතාව විතර පුරපුරා හිටියොත් මේ මෙතන ඉන්න හැම කෙනෙක්ම ඉතිහා යන්න බෑ එක පඩියයි. නමුත් දැන් අපි සියලු පඩි නැගලා තියෙන්නේ තව අවසාන පඩිය විතරයි අපිට නගින්න තියෙන්නේ. ඒක හිතුවොත් මොකද වෙන්නේ? ඕන කෙනෙකුට මේ කාලේ මේ ජීවිත කාලේ මේ ධිට්ඨ ධම්ම වශයෙන්ම නිවන් දකින්න පුළුවන්. අර පාරමිතා පුරපුර හිටියොත් මොකද වෙන්නේ? තාම අර පළවෙනි පඩියම නගින්න කල්පනා. මේක මේ මේ නිවන වහන්න අර මහායානික ධර්මයේ හැදුව දෙයක්. මහායාන ධර්මයේ දැම්මේ ඒගොල්ලන්ගේ යැපුම් මාර්ගයක් හදාගන්න නිසා. ඒ මහා සාංගික නිකායයි. ඒක නිසා තමයි ඔය දාන පාරමිතා අර ඔය ඔය ඔක්කොම පරමාර්ථ ඔක්කොම දැම්මේ. එකම පරමාර්ථයයි නෙමෙයි එකම අදිෂ්ඨානයයි. එකම අදිෂ්ඨානය මොකද්ද? බව උදුරා දැමීම උපේක්ඛා තත්වය පූර්ණ කරගෙන. හිතේ අර උට්ටස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති තමයි එකම අදිෂ්ඨානය විය යුත්තේ. ඒකම තමයි උපේක්ඛා
පාරමිතා.
තියෙනවා. ගුද්දකනිකායේ ඒවා මේ ඔය මහා පරමිතා සූත්‍ර විදුවට ලිව්වට පස්සේ අනාගත වංශ දේශනාව ලිව්වට පස්සේ අනාගත වංශ දේශනාවේ මංජුශ්‍රී බෝසතාණන් පාරමිතා සූත්‍ර ලියලා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලිව්වට පස්සේ අනුරාධපුර යුගයෙන් පස්සේ පොළොන්නරු යුගයේදී ලියපුවා අනාගත වංශ දේශනාව සහ ගුද්දකනිකායේ තියෙන බොහෝ දේවල්. ඉතින් ඒක නිසා ඒවා මේ මේ කියන නිවන නෙමෙයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සිංහල භාෂාව තේරුම් ගන්න බැරි ඉංග්‍රීසි වගේ ජාතිකයන්ට මේ දහම යන්න මාර්ගයක් තියෙනවද?
මාගදී භාෂාව තේරෙනවා. මාගදී භාෂාව සිංහල භාෂාව තේරුණා. මොකද ඉංග්‍රීසි භාෂාවේ මුල කොහෙද? මාගදීම. මූල ප්‍රාකෘතමයි සියලු භාෂාවල මුල. සියලු ආර්ය භාෂාවලත් මුල මාගදී. ඉතින් ඒක නිසා ඔය ජර්මන් වගේ භාෂාවලට බොහොම හොඳට මේ මාගදී භාෂාව තේරෙනවා. සිංහලයන්ට තේරුම් ගන්න තවත් ලේසි. මොකද හේතුව සිංහල භාෂාවයි මාගදී භාෂාවයි එකටම හැදිච්ච භාෂා දෙකක්.
අවසරයි ස්වාමීන් වහන්ස, අපි පින් දෙන දෙවිවරු ඉන්නේ මේ ලෝකෙද අර දිව්‍ය ලෝකෙ හයේද?
කවුද යන්නේ? අපි පින් දෙන දෙවිවරු ඉන්නේ කොහෙද? ලෝකයක් තියෙනවද? මේ ඔය අතේ දුරින් ඉන්නේ. කොහෙද ඉන්නේ? අතේ දුරින් ඉන්නේ. ඒ දෙවිවරුන්ට හැබැයි මෙහෙම කරනකොට යන්න පුළුවන් තමයි ඇමරිකාවට වුණා. ඒකයි වැඩි. ඒ කවුරු හරි පින් දෙනවනම් එතෙන්ට ගිහිල්ලා ගන්න යනවා. ඒක නිසා දෙවිවරු හැම තැනම ඉන්නවා. හැම තැනටම යන්න පුළුවන්.
ඒ අයට භූමාට දෙවිවරු
කියන්නේ? නෑ නෑ. වෘක්ෂ දේවතාවෝ, භූමාට දේවතාවෝ, මිත්‍යා දෘෂ්ටික දේවතාවෝ, සම්මා දෘෂ්ටික දේවතාවෝ, ඒ වගේ නොයෙකුත් ගති තියෙන දේවතාවෝ ඉන්නවා. ඒ ගති හයක් තමයි අර කියලා තියෙන තුසිතේ යාමයේ නිම්මාන රතිය පරම මේ පරිණිමාන ලතිය මේ ඔක්කොම කියලා තියෙන ගති හයක්. ඒ වැ නම් වල තේරුම මොකද? ගති හයක්.
එතකොට ඒ දිව්‍ය ලෝකවල අර මේ
ඔය කියන අපි හිතන මේ ලෝක නෙමේ ඒවා. තේරුණාද? අපේ මේ ආශ්‍රයමයි. හැබැයි අපිට වඩා පොඩ්ඩක් උඩින් අර උද්දම් භාගිය තත්ත්වය. අපි බිමට බර වෙලා ඒගොල්ලෝ උද්දම් භාගිය. ඒක නිසා මේක මේ ඉන්නේ ඔය සියලු දෙවි දේවතාවෝ අපි ආශ්‍රයමයි. අපෙන්ම පින් ගන්නමයි ඉන්නේ. නැතුව මේ වෙනම ලෝකෙක ඉන්න නෙමෙයි.
අර පොතේ තියෙන්නේ මේ ආවුස දෙව්ලෝකවල අර
මේ ඒවා ඉතින් ওই පස්සේ කාලෙක කුද්දකනිකායේ ලියපු ඒවානේ ආවිස.
ආවිස.
ආවිස තියෙනවා. ඒක හරි. ඒකට හේතුව මොකද? බිමට බර වුණාමයි ගැවෙන්නේ, ගෙවෙන්නේ ආවිස. බිමට බර වුණේ නැතුවම, ගැවුනේ නැතුවම දස බිම්බර නැතිකොට ආවිස ගෙවෙන්නේ නැහැ, වැඩි දිගටම පවතිනවා. අපි ඒකත් ඔය කන පිට ගහගෙන තියෙන්නේ.
ඒ කියන්නේ මේ ඉර සෞරග්‍රහ මණ්ඩලයේට එකම කට්ටිය දෙවි
නෑ, තව චක්‍රාවාට තියෙනවා, මේ වගේ ඉරු තියෙනවා, සඳු තියෙනවා, ග්‍රහයෝ ඉන්නවා, තව පෘථිවිය තියෙනවා, ඒ ඔක්කොගෙමත් තියෙනවා. එකක් නෙමෙයි, අනන්තයි අප්‍රමාණයි.
අවසරයි අරියතුන් වහන්ස, දැනගැනීමක් සඳහාම යහන්නේ. මොකද දැන් මේ මෙතන බුදුවරුන්ගෙන් විවරණ ලබා ගත්ත කතාවකුත් මතුවෙච්ච නිසා මටත් හිතෙනවා මේ වගේ ප්‍රශ්නයක් අහන්නදලා මේ ප්‍රශ්නේ අහනවට වැරද්දක් තියෙනවනම් මම පළමුවෙන්ම ඔබ වහන්සේගෙන් සමාවිල්ල හිටිනවා. ඔබ වහන්සේත් මේ ධර්මයේ වැරලිච්ච මේ මොහොතේ මෙවැනි ධර්මයක් දේශනා කිරීම සඳහා යම්කිසි බුදුරජාණන් වහන්සේ නමකින් විවරණ ලබා තිබෙනවාද කියලා?
ඔව්, බුදුවරු හත් නමකකින් විවරණ ගන්න තියෙනවා. අර්ගන
සාදු කියලා මම අනුමෝදන් කරනවා.
මේ ප්‍රඥා නුසාරී බුද්ධ ශාසනයකදී මේ ධර්මයේ යටපත් වෙලා නැති වෙලා වැහැල ගිය වෙලාවක මේ ධර්මයේ මතු කළා තවත් පිටිසකට මේ බව උදුරා දමන්නට මග විවුර්ත කරන්න විවරණ අරගෙන තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් මේ බුදු පියාණන් වහන්සේට පෙනුණනේ නන්ද කුමාරයා, සුනිත සෝපාකල වගේ කට්ටිය අරිහත් ත්වයට පත් වෙනවා. ඒක රහතුන් වහන්සේලාට පේනවද ඒ වගේ?
ඔව්, මහා කරුණා සම්පත්තියෙන් බලනකොට ඒගොල්ලන්ට අර අතීන්ද්‍රිය ඥානෙ පේනවා. ඒ අයගේ ශක්තිය, එයාට විශේෂයෙන්ම ඒ අවශ්‍ය ධර්මදේ දේශනා කරන්න පුළුවන්. ඒක අර අසාධාරණ බුද්ධ ඥානවල තියෙන දේවල්. ආසයානුසේ ඥානෙන් ඒක පේනවා. ඒ වගේම අර සම්බන්ධ ඥානෙන් ඒක පේනවා. ඉතින් ඒක නිසා ඒ අයට පේනවා, බුදුවරුන්ට පේනවා. ඒ අනුව තමයි ඒ මාංශිලා හරි දැන් ඔය ආලෝක යක්ෂ හම්බ වෙලා, අඟුලිමාල හම්බ වෙලා, මේ වගේ සන්තුති අමාත්‍ය හම්බ වෙලා මැරෙන්න විනාඩියකට පහකට ඉස්සෙල්ලා මේ ධර්මයක් දේශනා කළා, අරහත් ඵලයට පත් කළා, බුදුහාමුදුරුව පස්ස බැරි. ඒ වගේ දේවල් බුදු කෙනෙකුට කරන්න පුළුවන්.
එතකොට එක එක කට්ටියට ආවිනික වෙච්ච සූත්‍ර මොනවද තියෙනවද?
නෑ, එකම ධර්මයේ තියෙන්නේ වචන විතරක් පොඩ්ඩක් වෙනස්. එකම අර්ථයයි. ආනපාන සතියමයි තියෙන්නේ, ආයි වෙන මොකක්වත් නෑ උත. සති කියන එකමයි තියෙන්නේ, සති අසතිමයි ඔය. වෙන මොකක්වත් නෑ.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අවසානයේ මේ බ්‍රහ්ම ලෝකයේ දක්වා
ඒක මේ දැන් දැන් නියම ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දැන් ඊයවස අවසන් කළා. අර මේ නිරෝධ ගාමිනී පටිපදා ඊට පස්සේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයෙන් තමයි කොපි කරගෙන තියෙන්නේ පස්සේ කාලෙක. ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන ඔය සතර සත්‍ය විභංගේ ඊට පස්සේ කුද්දක නිකායේ පස්සේ කාලෙක එකතු කරගත්ත කොටසන් නිසා තමයි බ්‍රාහ්මයන්ට දෙවියන්ට මේ වගේ අර කියපු කතාවල්. ත්‍රිපිටකයේ තියෙන්නේ මෙන්න මේක තමයි. නමුත් අර දැන් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ කුද්දක නිකායේ මිසක් ත්‍රිපිටකයේ නෙමෙයි. කුද්දක නිකාය කියන්නේ මොකද්ද? කිද්දුවා කියන්නේ පස්සේ එකතු කරගත්ත දේවල් කියන්නේ. ඒක නිසා මේ මහා මේ දීඝනිකායේ, මජ්ක්‍ධිම නිකායේ, අංගුත්තර නිකායේ, සංයුක්ත නිකායේ නෙමෙයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ? කුද්දක නිකායේ.
අර
සත්‍ය විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඒක ඒක නෑ ඔය දිව්‍යන්ත කතාවක්. ඒක තියෙන්නේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ටික පමණ.
අරහතුන් වහන්සේ, මේ ඔබ වහන්සේ
අභිමුවට මේ එන පිරිස සියලු දෙනාම මේ භවකය කරන්න ශක්තිය සසරේ ඉඳලා හදාගෙන
ඔක්කොම නෑ එදා බුදුහාමුදුරන් ගාවට ආවත් ආවක් උනේ නෑ දැන් කොසල් රජුරු ආවා වැඩියම ආවේ කවුද ඔය පස්සේ කාලෙක ජේතවනාරාමෙ ඉන්නකොට කොසල් රජුරු නමුත් මගපල් ලැබුවා නෑ කොසල් රජුරන්ට මගපල් ලැබෙන ධර්මයක් බුදුහාමුදුරු දවසක්වත් දේශනා කළේ ඇයි දැක්කා මොන ධර්ම නිකම් මාන්ති වෙලා මේ ගැඹුරු ධර්මේ මේ නිවන් දකින්න ධර්මයේ දේශනා කරන්න ඕන කුසල රජුරන්ට නිකන් ඔය සාමිචි කතා පාත්තලා ඔය අර ඊන ගැන කතාරය කළා අර මේව කළා මිසක් නිවන් දකින්න භව උද්‍රා ධම්මන ධර්මයක් කුසල රජුරන්ට දේශනා කළා නෑ කුසල සංයුක්ත කිසි තැනක නෑ නිවන් දකින්න මාර්ගයක් විග්‍රහ කළා එහෙම තමයි බුදුහාමුදුරු
අරියතුන් වහන්සේ මම දැනගන්න මේ මංගල සූත්‍රයේ ඉන්නේ මේ නතේ බවන් අට්ටමන් ආදී අන්තිය කියලා. ඒක ගැන අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ ආත්ම අටයි ඉපදෙන්නේ කියන එකයි
අපි නතේ බවන් නෙතියලා තියෙන්නේ. මොකද බවන් කියන්නේ? බව අටයි. උදුරාදමියේ යුතු බව අටක් මිසක් හත් වෙන හතක් මිසක් අටක් නැහැ කියන එකයි. නතේ බවන් අට්ට අටට අඩු එක මොකද්ද? හත. උදුරාදමිය යුතු බව තියෙන්නේ හතයි අටවෙනි බවක් නැහැ කියන එකයි නතේ බවන් අට්ට කියන්නේ. මේ මාගදී භාෂාවේ පුදුම අමුතු විදිහකට මේව දාලා තියෙන්නේ. හැබැයි ಜಾති කියලා නැහැ කොහෙවත්. නතේ බවන් ಜಾති කියලා නෙමෙයි තියෙන්නේ නතේ බවන්. බව හතක් උදුරා දාන්න ඕන අටක් නැහැ. දැන් බව උදුරා දාන්නේ කොහොමද? සෝතාපට්ටි මාර්ගයෙන් එක බවක් උදුරා දාන. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා එක බවක් උදුලා ditthi බව උදුරා දාලා සෝතාපට්ටි ඵලයෙන් තව බවක් උදුරා දාන්න ඕන සකදාගාමි මාර්ග භවෙන් එක තව එකක් ඵලයෙන් එකක් අනාගාමි මාර්ග භවෙන් තව එකක් ඵලයෙන් එකක් අරහත් මාර්ග භවෙන් එකක් ඵල භවෙන් බව හතයි බව හතයි උදුරා දාන්න ඕන බව කියන්නේ ಜಾති එහෙම නෙමේ බුද්ධ දේශනාවේ කොහෙවත් බව ಜಾති කලවම් කරන්නේ නැහැ බවපච්චයා ಜಾති තේරුණාද මේ ප්‍රේණුකාණී හාමුදුරුවත් තව පස්සේ දීපු පුද්ගලයෝ පරිවර්තකයෝ මේ බව කියන එකට යයන්ක් එකතු කළා පරිවර්තකයෝ බව කියන එකට යයන්ක් එකතු කළා මොකද වුනේ දැන් බවය ඒ භවයේ මේ භවයේ පෙර භවයේ මතු භවයේ දැන් මිනිස්සු එහෙම එකක් නැහැ ඒ જાතිය මේ જાතිය පෙර જાතිය මතු જાතිය ඒක හරි භව කියන්නේ මේ බීජ භව කියන්නේ මොනවද කර්ම බීජ උදුරා දෙමිය යුතු කර්ම බීජ තමයි භව පරිවර්තකය වරද්දගත්ත වැඩි ජාතියයි බයයි පටලවා ගත්තා. අර යයන්නක් එකතු කළා බවෝ බවං බවං බවෝ බව බවං සම්බවං මෙහෙම තියෙන්නේ. යයන්නක් එහෙම කොහෙවත් නෑ උට. බස සිංහලට පරිවර්තනය කරනකොට යයන්නක් එකතු කළා. ඒකයි උනේ. දැන් අර ඉංග්‍රීසි වචනත් සිංහලට පරිවර්තනය කරනකොට මොකද කරන්නේ? ලොරි කියන එකට යයන්නක් එක්කව ලොරිය. ඒ වගේ තමයි මේකත් අර මාගදී භාෂාවේ වචනේ බව කියන එක යෑනක් දැහලා පරිවර්තනය ඒ ඉංග්‍රීසි ආභාෂය හොඳයි එහෙනම් දැන් එහෙමනම් මං හිතන්නේ අදට මේ ධර්ම සාකච්ඡාව අවසానයි දැන් තව විනාඩි 10කින් විතර අවස ගිලම්පස ලැහැත්ති කරලා තිනවා අද ගිලම්පස පූජාව පස්යාල කීර්ති සුමතිපාල මහත්මා විසින් මේ පින්වත් පිරිස විසෙහි ඒ ගිලම්පස පූජාව පූජා කරනවා සකස් කළා වාදිනවා පූජා කරනවා ඉතින් ඒ නිසා ඒ මහත්මාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ටත් සියලු පරදත් ජීවීන්ටත් තමන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් දීලා පින් අනුමෝදන් කළා ඒ ගිලම්පස පටිසංගා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා පින්. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ බූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතා වතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමි බාල සමාගම සතන් සමාගම තුයාව නිබාන පත්තියා